නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබාගෙන තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රය. ඉතින් අපි මේ වෙනකොට සතිපට්ඨාන සූත්‍රයේ සෑහෙන කොටසක් අවසන් කළා තියෙනවා. අපි පටන් ගත්තා සතිපට්ඨාන හතරෙන්. මුල් සතිපට්ඨානය වන කායනුපස්සනාවේ. එතකොට ඒ කායනුපස්සනාවේ දැන් ආනාපාන සතිය ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟට විවිධ ඉරියව් පැවැත්වීම් හරහා සිහිය පිහිටුවීම ගැන ඉගෙන ගත්තා. ඊළඟ පස්සේ එදිනදා ජීවිතයේ අනිකුත් සෑම කටයුත්තකදීම සිහිය දියුණු කරගන්න ඒ සම්පජඤ්ඤ කොටස ගැන අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි මේ කය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන ආකාරයක්, පිළිකුල් ආකාරයෙන් බලන ස්වභාවයක්, අපේ තියෙන මාන්න ආදී කෙලෙස් දුරු වෙනා විදිහට, අපි තුල තියෙන ඝන සංඥාව අයින් වෙන විදිහට, ඒ පටික්කුල මානසිකාර්ය අපි ඉගෙන ගත්තා. ඒ කොටස අපි සාකච්ඡා කළා. ඊට පස්සේ තවත් ටිකක් ගැඹුරට ගිහිල්ලා මෙතන මේ සත්පුජ්‍යල ස්වභාවයක් නැහැ, මෙතන තියෙන හුදෙක් ධාතු ස්වභාවයක් කියන කාරණාව හොඳට අපිට පහදලා දෙන ඒ ධාතු මානසිකාර්ය අන්තර්ගත වෙන ඒ කොටසත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ කය මරණයට පත් වුණාට පස්සේ ක්‍රමානුකූලව දිනෙන් දින දවසෙන් දවස මේ කය වියකී යන ආකාරය, ජරා ජීර්ණ වෙලා යන ආකාරය බොහොම අප්‍රසන්න පිළිකුල් සහගත විදිහට මේ මියගිය සිරුර පත් වෙන විවිධ අවස්ථාවන් නිරූපණය වෙන ඒ නවසීවිතකය ගැනත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි පිවිසුනා වේදනානුපස්සනාවට. ඉතින් එතකොට අපේ කයේ මනසේ ඇති වෙන සැප වේදනාවන්, දුක් වේදනාවන්, නොදුක් නොසුව වේදනාවන් ඒ ආකාරයෙන් දැකගන්න අපිට උගන්වන මේ වේදනානුපස්සනාව ගැනත් අපි සෑහෙන සාකච්ඡා කළා. ඊට පස්සේ අපි පිවිසුනා චිත්තානුපස්සනාවට. ඒ චිත්තානුපස්සනා කොටසදී අපි විශේෂයෙන් මතක් කරගත්තා දැන් මෙතෙක් කරපු අනුපස්සනාවන් විශේෂයෙන්ම කය මුල් කරගෙන අපිට කරන්න අවස්ථාව තියෙනවා. වේදනානුපස්සනාව උනත් කායික වශයෙන් පැනනගින වේදනාවන් නිරීක්ෂණය කරන්න පහසුයි. මොකද එතෙන්දී කායික වේදනාවක් මනසින් නැත්තම් සිතින් නිරීක්ෂණය කිරීම සමයි සිද්ධ වෙන්නේ. ඒ වගේමයි කායානුපස්සනාව මුළු කොටසම කය දිහා සිතින් බැලීමක්, සිතින් හොඳට විමසා බැලීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එකාතකින් ආධුනිකයෙකුට මේ භාවනාවට පිවිසෙන අලුතෙන් පිවිසිච්ච කෙනෙකුට මේක කරන්න එච්චරම අපහසුත් නැහැ. මොකද කය දිහා හිතින් බලනවා කියන එක කරන්න පුළුවන්, ඒක පුහුණුනා නම්. හැබැයි චිත්තානුපස්සනාව කියන එක ඊට වඩා විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි හිත දිහා හිතින්ම බලන එක. එතකොට හිත දිහා හිතින්ම බලන්න නම් බුදුරජාණන් වහන්සේ කියනවා යම්කිසි පෙර පුහුණුවක් ලැබලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ කායානුපස්සනාවක් හෝ වේදනානුපස්සනාවක් හෝ සෑහෙන්න වඩලා මේ සතිමත් භාවය හොඳට සිතේ තහවුරු කරගෙන තියෙනවා නම් තමයි චිත්තානුපස්සනාවකට පිවිසෙන්න සුදුසු. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ යම් අනුතුරු ඇඟවීමක් කරනවා මේ මුට්ටස් සතියක් තියෙන අවස්ථාවකදී. ඒ කියන්නේ ඒ තරම් තහවුරු නොවෙච්ච වික්ෂිප්ත මනසක් තියෙන, ඒකාග්‍ර නොවෙච්ච මනසක් තියෙන අවස්ථාවකදී මේ චිත්තානුපස්සනාවකට පිවිසෙන එක සුදුසු නැහැ කියන එක ආනාපාන සති සූත්‍රයේදී චිත්තානුපස්සනා කොටසේදී භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා චිත්තානුපස්සනාව ඉතාම වැදගත්. හැබැයි මේ චිත්තානුපස්සනාවට පිවිසෙන්න කලින් අපිට යම්කිසි සතිමත් භාවය පිළිබඳ සෑහෙන පෙර පුහුණුවක් ලබා තිබීම අතිශය වැදගත් වෙනවා. මොකද දැන් මේ හිතින් හිත බලන බොහොම සූක්ෂම කටයුත්තක් තමයි පැවරලා තියෙන්නේ. හිතේ নানা ප්‍රකාර කෙලෙස් ස්වභාවයන් මතුවෙනවා. ඒ කෙලෙස් ස්වභාවයන් සමග මුහුණට මුහුණලා බලා සිටීමක් තමයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් ඕනම් කෙලෙස් මතුවනහම ඒව ගැන නොසලකා හැරලා සම්පූර්ණයෙන්ම කයට හිත දාන්න, වේදනාවට හිත දාන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී චිත්තානුපස්සනා කොටසේදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඒ චිත්ත ස්වභාවය. ඒ පැනලාගිලා තියෙන කෙලෙස් ස්වභාවයත් සමග මුහුණට මුහුණලා කටයුතු කිරීමක්. හොඳට සතිමත්ව කටයුතු කිරීමක්. ඒ හරහා තමයි තියක් ගැඹුරු විපස්සනාවකට නැත්නම් ආශ්‍රවයන්ශය වෙන මට්ටමකට, අනුසය ප්‍රහාණය වෙන මට්ටමකට යෝගාවචරයාව ටික ටික අරගෙන යන්නේ. ඒ නිසා ඒ හිතින් හිත බලන චිත්තානුපස්සනාව ගැනත් අපි සාකච්ඡා කළා. ඒකේ හරි විචිත්‍රත්වයක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ බොහොම සරල තැනකින් එතනත් පටන් ගන්නවා. මේ සිතේ රාග මට්ටමක් තියෙනවා. නැත්නම් රාගසිතක් පහළ වෙලා තිනකොට දැන් මේ රාගසිතක් පහළ වෙලා තියෙන බව දැනගන්නවා. හිතේ ද්වේෂසිතක් පහළ වෙලා තිනකොට දැන් තියෙන ද්වේෂයක් කියලා දැනගන්නවා. ඊළඟට හිත කොහේ හරි පැටලිලා වික්ෂිප්ත වෙලා තිනකොට දැන් ස්වභාවය අන්නේ වික්ෂිප්ත බවයි පැටලිච්ච බවයි කියලා ඒකත් දැනගන්නවා. ඒවෙන් තොර වෙච්චාම ඒ කියන්නේ රාගයෙන් තොර නම් රාගයෙන් තොර බවත් දැනගන්නවා. ද්වේෂයෙන් තොර නම් දැන් තියෙන ද්වේෂයෙන් තොර සිතක් කියලා දැනගන්නවා. පැටලි වලින් නිදහස් වෙලා බොහොම සාමකාමී වර්තමානයේ පවතින සතිමත් මට්ටමක් නම් තියෙන එකක් දැනගන්න. ඊට පස්සේ තව අරගෙන යනවා සංකිට්තං වාචිත්තං සංකිට්තං චිත්තංති පජානාති වික්කිට්තං වාචිත්තං වික්කිට්තං චිත්තංති පජානාති කියලා. මේ හිත අපිට පුළුවන් ඕන්නම් එක තැනකට යොමු කරන්න. ඒකාග්‍ර කරන්න පුළුවන්. ඒ తত্ত্বය තියෙනවා නම් ඒ බව දැනගන්න. හැබැයි එහෙම නැතුව හිත විසිරලා තියෙනවා නම් ඒ බවත් දැනගන්න. ඊට පස්සේ කෙනෙකුට හොඳට සමාධිය දිනුනාට පස්සේ මේ බොහොම සියුම් සමාධියකට හිත සමවැදුනා නම් අපි විශේෂයෙන් මෙතනදී මතක් කරන්නේ විපස්සනා සමාධියකට වඩා මුලදී ඇත්තටම අර්පණා සමාධිය. ඒ කියන්නේ සමත සමාධිය. සමත සමාධියකට හිත යොමු වුනහම මේ මහත්ගත වූ తত্ত্বය මේ සාමාන්‍ය ලෞකික මට්ටමට වඩා ටිකක් උතුම් වූ මට්ටමක් උත්කෘෂ්ට වූ මට්ටමකට හිතපත් වුනම ඒ බවත් දැනගන්නවා. ඒ තුල নিমগ্ন වෙලා ඒකම භුක්ති විඳ විඳ ඒකම ආස්වාදයක් විඳිමින් ඒ තුල කාලය ගත කරනවා වෙනුවට ඒකෙන් බැහැර වෙලා ඒක දිහා බලන්න පුළුවන් ශක්තියක් හැකියාවක් එමනම් බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. ඉතින් හරි සුවිශේෂයි කියන්න පුළුවන් එතෙන්දී අත්‍තරම මේ භාගතුන් වහන්සේගේ ඉගැන්වීම. සාමාන්‍ය නම් සිද්ධ වෙන්නේ සමාධියත් තුල নিমগ্ন වෙලා සමාධිය භුක්ති විඳිමින් ඒ තුලම ඒකාත්මීය වෙලා කාලය ගත කිරීම. දැන් මෙතෙන්දී භාගතුන් වහන්සේ කියලා දෙනවා ඉබ්බන්දු මට්ටමක් උනත් ඒකෙන් බැහැර වෙලා කොහොමද බලන්න. අර ආස්වාසය අධ්‍යා ප්‍රස්වාසය අධ්‍යා අපි ඒකෙන් බැහැර වෙලා බලනවා වගේ දැන් මේ හිතේ පැන නැගුණු මේ සමාධිගත ස්වභාවය ගැඹුරු සමාධිගත ස්වභාවය දිහාත් ඒකෙන් බැහැර වෙලා බැලීමක් ගැන මතක් කරලා දෙනවා උගන්වනවා. ඊට පස්සේ තවත් ඒක තව වර්ධනය වෙනකොට ඊළඟ මට්ටමකට යෑම ගැන හිතේ සිතුවිලි පහළ වෙනකොට ඒ ගැනත් දැනගන්න. ඉතින් ඔය විදිහට පොඩ පොඩ හරීම සූක්ෂම මට්ටම් වලින් භාගතුන් වහන්සේ අපිට චිත්තානුපස්සනාව කියලා දෙනවා. ඊට පස්සේ අපි ඔය යොම කරනවා ධම්මානුපස්සනාවට. ධම්මානුපස්සනා කොටසේ ඇත්තටම එකාතකින් මේ හේතුඵල ධමයක් හොඳට අපි තුල මුල් බැස ගන්න ආකාරයෙන් හොඳට අපිට ඒක ප්‍රකට වෙන ආකාරයෙන් ඒ වගේමයි ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගැඹුරෙන් ගැඹුරට යන ආකාරයේ මේ ධම්මානුපස්සනා කොටස් පහ පෙළගස්සලා තියෙනවා. පටන් ගන්නේ එතනදිත් අපිට තේරුම් ගන්න පුළුවන් සරල තැනකින් හිතේ කාමච්ඡන්දයක් තියෙද්දී කාමච්ඡන්දේ බව දැනගන්න. කාමච්ඡන්දේ නැත්තම් කාමච්ඡන්දයක් නැහැ කියලා දැනගන්න. දැන් එතකොට හිත හඳුනගෙන තිනවා කාමච්ඡන්දෙන් තොර බවක්. ඒ තොර අවස්ථාව පවත්වමින් ඉන්නකොට ඒ වගේමයි හැකිනම් මේ වෙනකොටත් තමන් හඳුනගෙන තියෙනවා නම් අනිශ්චිත ස්වභාවයක් කිසිම දෙයක් ඇසුරු නොකර කිසිම දෙයක් උපාදාන නොකර ඉන්න පුළුවන් කමක් හඳුනාගෙන තියෙනවා නම් අන්න ඒ தත්ත්වය පවත්වමින් ඉඳද්දී යම්සි කෙනෙක්ගේ හිතේ නැවතත් ඔන්න කාමච්ඡන්දයක් උපදිනවා නම් අන්නේ උපදින ස්වභාවයක් දැනගන්න. ඊළඟට ඒ බව දැනගත්තාම දැන් ඒක ඔන්න ටිකක් ඒකේ බලේ බිඳෙනවා ශක්තිය හීන වෙනවා. දැන් අන්නේ දැන් මේ මොහොතේ එහෙම පවතින බව ඒක දැන් ප්‍රහාණය වෙලා යන බව ඒකත් දැනගන්නවා. ප්‍රහාණය වෙලා ගියාට පස්සේ යම් යෝහ කාලයක් කාමච්ඡන්දෙන් තොරව සිත වාසය කරනකොට අන්නේ බවත් දැනගන්න. මේ විදිහට දැන් අර හිතේ පහළ වෙන විවිධ කෙලෙස් ස්වභාවයන් සියුම්ව දකින්න ඒවා දිහා සතිය පිහිටවන්න ඊළඟට ඒ දිහා බොහොම ඥාන සම්ප්‍රයුක්තව බලන්න විචක්ෂණව බලන්න අන්න අපි ඒ ධම්මානුපස්සනා කොටසදී ඉගෙන ගන්න. ඊට පස්සේ කන්දපබ්බේදී තවත් අපිට කියලා දෙනවා අපි මේ ලබන විවිධාකාර අත්දැකීම් විශේෂයෙන්ම බොහොම පිරිසුදු අත්දැකීම් නෙමෙයි. එතෙන්දී අපිට අත්දැකීම ලැබීම සඳහා මුල් වෙච්ච යම්කිසි අරමුණු කාරණා තියෙනවා නම් ඒවයින් මේ අත්දැකීම වර්ණ ගන්නවන. එහෙම නැත්නම් මේ අත්දැකීමට මුල් වෙන අත්දැකීමට යම්කිසි බලපෑමක් ඇති කරන කොටසක් තියෙනවා. ඒ වගේමයි අපේ හිතේ මේ වෙනකොටත් මුල් බැසගෙන තියෙන යම්කිසි ෘචි අෘචිකම් අපේ හැදියාවල් අපේ සංස්කෘතිය, අපේ ජාතිකත්වය, අපි ඉගෙන කියාගත් දේවල්. ඉතින් මේ වගේ දහසකුත් එකක් අපේ හිතේ දැනටමත් තියෙන මේ විවිධ සංකල්ප අදහස්, ඒවා තුලින් අපි මේ අත්දැකීමට එකතු කරපු සෑහෙන කොටසකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අත්දැකීමක් ලැබනකොට අපි ඒ තුල නිමග්න වෙනවා, ඒකෙන් මුලා වෙනවා, ඒකෙන් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගන්නවා. ඒ කොටස් අපි මම මගේ කියලා බොහොම දැඩිව ග්‍රහණය කරගන්නවා. ඒ හරහා අපි අත්දැකීමේ වහලෙබ් බවට පත් වෙනවා. අපි යම්කිසි අත්දැකීමක් ලබනවා, ඒ අත්දැකීම තුල බොහොම මුලා වෙලා ඒකට නතු වෙලා ඒ මත දිවෙන ස්වභාවයක් අපේ හිතේ ඇති වෙනවා. ඉතින් මෙන්න මේක निराකරණය කරගන්න. එතකොට කතා කරන්නේ බොහොම ගැඹුරු ධර්මයක් මේ භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඒ తත්වය හොඳට निराකරණය කර ගැනීම පිණිස මේ අත්දැකීමක් කඩන කොටස් පහකට, ස්කන්ධ පහකට කියලා අපිට කියන්න පුළුවන්. ඒකේ තියෙන භෞතික කොටස් ටික රූපස්කන්ධය වශයෙන්, ඊළඟට ඒ විඳින කොටස් ටික වේදනාස්කන්ධය වශයෙන්, මෙතන තියෙන සියලු හඳුනා ගැනීම, දීපු නම්ගම්, behavioryan, ඒ සියල්ල සංඥාස්කන්ධය වශයෙන්, අපි කරපු සියලුම සංස්කරණයන්, ඒ වගේමයි අපි අතින් දාපු කොටස්, පහළ කරගත්ත විවිධාකාර චේතනාවන්, ක්‍රියා ස්වභාවයන්, මේ සියල්ල සංස්කාර ස්කන්ධය වශයෙන්. ඊට පස්සේ මේ අස්කන්නාසාදී මේ ඉඳුරන් 6 මුල් කරගෙන ඒ කරගන්නා සියලු දැනගැනීම් විඤ්ඤාණස්කන්ධයේ වශයෙන් උන ස්කන්ධ පහකට නැත්තම් ගොඩවල් පහකට දාලා අපිට උගන්වනවා. එතකොට අම්ස යෝගාවචරයෙන් බොහොම ප්‍රඥාවන්තව තමයි මේ අත්දැකීමක් ලබන මොහොතේදී සතිය පිහිටුවලා, ප්‍රඥාව පිහිටුවලා එයාට පුළුවන් නම් මේ අත්දැකීම निराකරණය කරගන්න, අත්දැකීම ටිකක් ලිහලා බලන්න, මේකේ මොනවද මේ ක්‍රියාත්මක වෙන ස්කන්ධ කියලා. අන්න එතකොට තේරෙනවා මේක මේ අත්දැකීමක් කියලා, මේක මම මගේ කියලා, පුජ්‍යලයක් කියලා අපි ව්‍යවහාර කළාට මෙතන මේ හුදෙක් ස්කන්ධ පහක ක්‍රියා ස්වභාවයක්, ඒවායේ සාමූහික පෙළගැස්වීමක්, සාමූහික නිරූපණයක් මෙතන තියෙන්නේ කියලා අන්න යෝගාවචරයට තේරෙන්න ගන්නවා. එතකොට ඔන්න අපේ මේ අත්දැකීම තුල අපි හිර වෙනවා වෙනුවට, ඒකේ වහලෙක් වෙනවා වෙනුවට ඒක ලිහන් ලිහිලා යනවා. අපි තවදුරටත් ස්කන්ධ වර්ධනය කරන්නේ නැතිව, ඒකට ආවඩන්නේ නැතුව, උල්පන්දම් දෙන්නේ නැතුව ඒව සමණය වෙන තත්වයකට, ඒව ගෙවිලා යන පැත්තකට ඔන්න අපි අවතීර්ණ වෙනවා. ඉතින් සෑහෙන ගැඹුරු මට්ටමක් මේ කතා කරන්නේ. ඉතින් මේ හරහා හේතුඵල දහමක් මතු කරන ආකාරය එහෙම අපි ඒ ස්කන්ධ සම්බන්ධයෙන් කරපු සාකච්ඡාවේදී ඉදිරිපත් කළා. ඊට පස්සේ එන කොටස ආයතන සම්බන්ධයෙන්. දැන් අපි දන්නවා අපිට මේ කයේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා. ඉතින් ওই විදිහට ආයතන 6ක් පෙන්වුම් කරනවා. ඒවට අනුරූප බාහිර ආයතන 6කුත්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනසට එන අරමුණු නැත්තම් ධම්ම කියලා එතනත් ආයතන බාහිර ආයතන 6කුත් පෙන්වුම් කරනවා. ඉතින් මේ ආයතන පරිහරණයේදී ඇහැට රූපයක් ආපాతගත වුනහම එතන හුදෙක් භෞතික මේ සංසිද්ධියක් පමණක් නෙමෙයි, ඒ හරහා අපේ සිතේ යම්කිසි වෙනස් වීමක්, ඒ තිබුණ සාමකාමී ගතිය නැති වෙලා ඒ වෙනුවට යම්කිසි වෙනසක්, විශේෂයෙන් කෙලෙස් පහළවීමක් සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ කෙලෙස් පහළවීම හඳුනා ගන්න ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ක්‍රමෝපායන් යොදනවා. ඒ කියන්නේ අපි මේ ඉන්ද්‍රයන් හරහා, මේ ඉඳුරන් හරහා තමයි ලෝකයක් එක්ක ගනුදෙනු කරන්නේ. අපි ලෝකයක් හදාගෙන ඉන්නේ මෙන්න මේ ඉඳුරන්ගෙන් ලැබෙන යම්කිසි නිරූපණ හරහා, ප්‍රතිබිම්බ හරහා. ඉතින් මේ හදාගත්ත ලෝකය තව ටිකක් විග්‍රහ කරලා බලන්න. ඒ ලෝකේ ජීවත් වෙනකොට අපේ හිතේ සිද්ධ වෙන විවිධාකාර විපර්යාසයන් තව තව සූක්ෂමව හඳුනා ගන්න. එතන එතනේ ආයතනවල සිද්ධ වෙන ඇතිවීම නැතිවීම ස්වභාවයන් හොඳට හඳුනා ගන්න. කෙලසුන්ගෙන් තොරව මේ ආයතන පවත්වන්න, ඉන්ද්‍රිය සංවරයක් සහිතව මේ ආයතන පවත්වන්න අන්න බුදුරජාන් වහන්සේ මේ ආයතන කොටස ඊට පස්සෙ උගන්වන. ඉතින් අපි ඒක ගැනත් ධර්මදේශනා දෙකක් ඉදිරිපත් කළා. සෑහෙන ප්‍රදේශයක් අපි හරහා සාකච්ඡා කළා. දැන් අපිට ඊළඟට තියෙන කොටසට එහෙමනම් පිවිසෙන්න පුළුවන්. ඒ තමයි බොජ්ජංග කොටස. එතකොට මෙන්න මේ බොජ්ජංග කොටස ගැන අද අපිට සාකච්ඡා කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් එතකොට එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේ සමීපයට ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා. අහන ප්‍රශ්නේ තමයි බොජ්ජංගා බොජ්ජංගාති බන්තේ උච්ඡන්ති කිත්තාවතානුකෝ බන්තේ බොජ්ජංගාති උච්ඡන්ති ඉති. භාගතුන් වහන්ස ස්වාමීනි මේ බොජ්ජංග කියලා මෙහෙම කියනවා ඇහෙනවා මොනවද මේ බොජ්ජංග කියලා කියන්නේ ඇයි මේවට බොජ්ජංග කියලා කියන්නේ කියලා ඔන්න බොහොම අපිට ඉතින් පටන් ගන්න පුළුවන් තැනින් ප්‍රශ්නයක් නගනවා මේ කොටස අන්තර්ගත වෙන්නේ බෝධහය කියන සූත්‍රයේ බොජ්ජංග සංයුත්තේ ඉතින් මේ ස්වාමීන් වහන්සේ එහෙම ප්‍රශ්නයක් නැගුවාම භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා බෝධහය සංවත්තන්තිති කෝ බික්කු තස්මා බොජ්ජංගාති උච්චති මහණ මේ අවබෝධයේ පිණිස පවතින බැවින් මෙන්න මේවට මේ බොජ්ජංග කියන නම භාවිතා කරනවා කියලා. එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ ධර්මතා කීපයක් තියෙනවලු අවබෝධයේ පිණිස හේතු වෙන. يعني එහෙනම් මෙතෙක් තිබිලා තියෙන අවබෝධයේ පිණිස හේතු වෙන දේවල් නෙමෙයි. අපේ හිතේ ආවරණය පිණිස හේතු වෙන. අපිව මුලා කරන අපිව නිවනින් ඈත් කරන අවබෝධය දුරු කළා අනවබෝධයක් ඇති කරන දේවල් තමයි අපේ සෑහෙන්න තිබිලා තියෙන්නේ. එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ උගන්වනවා අවබෝධය ඇති කරන ධර්මතා හතක් තියෙනවා කියලා. පුණජපරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති සත්තසු බොජ්ජංගේසු. ඊළඟට ඔන්න මහණෙනි මේ යෝගාවචරයා ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කරනවා කුමකකද මේ සත් ආකාර වූ බොජ්ජංග ධර්මවල. කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති සත්තසු බොජ්ජංගේසු. කොහොමද එහෙමනම් මේ සත් ආකාර මේ බොජ්ජංග ධර්මවල ඒ අයුරින් දැනගනිමින් වාසය කරන්න. ඉද බෙක්කවේ බෙක්කු සන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්ති මේ අජ්ජත්තං සත්තම්බං සති සම්බොජ්ජංගෝති පජානාති. ඒ යම් අවස්ථාවක යාගේ හිතේ සති සම්බොජ්ජංගය තියෙනකොට මෙන්න මේ සතියේ කියන සම්බොජ්ජංගය තියෙනකොට මේ අවස්ථාවේදී මේ සිතේ සතිමත් භාවය කියන මෙන්න මේ බොජ්ජංග ධර්මය තියෙනවා කියලා මේ යෝගාවචරය දැනගන්න. අසන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. යම් අවස්ථාවක සතිමත් බව කියන බොජ්ජංග ධර්මය හිතේ නැත්තම් හිත අසතිමත් නම් ඒ අවස්ථාවේදීත් ඔන්න හිත අසතිමත් මේ වෙලාවේදී සති සම්බොජ්ජංගේ හිතේ නැහැ කියලා ඒ යෝගාවචරය දැනගන්න. යථාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති. යම් අවස්ථාවක සති සම්බොජ්ජංගේ තිබුණේ නැහැ. හැබැයි අපි ඊට පස්සේ සිහිය එළඹ සිටින් නිසා ඔන්න සති සම්බොජ්ජංගේ දැන් පටන් ගත්තා. නැවතත් උපදින්න පටන් ගත්තා. එතකොට මෙන්න උපදින ආකාරය කලින් නොතිබිච්ච සතිමත් බව ඔන්න නැවතත් හිතේ උපදින හැටි, හට ගන්නා හැටි ඒ යෝගාවචරය දැනගන්නවා. යථාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරේ හෝති තංච පජානාති. යම් අවස්ථාවක මේ හටගත් සති සම්බොජ්ජංගය තමන්ගේ තව ඒකට අනුග්‍රහ කිරීම නිසා ඊට උදව් කිරීම නිසා ඒට අනුග්‍රහ වෙන ආකාරයෙන් තමන් කටයුතු කරපු නිසා තව මේ සති සම්බොජ්ජංගේ වැඩෙන හැටි ඒක භාවනාව හරහා පරිපූර්ණ වෙන හැටි අන්න ඒකත් එයා දැනගන්නවා. දැන් එතකොට මෙතන අපි කලින් කොටස් එක්ක පොඩ්ඩක් සංසන්දනය කළොත් දැන් නීවරණයක් ගැන එහෙම කතා කරනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් හිතේ කාමච්ඡන්දය තියෙනකොට කාමච්ඡන්දය තියෙන බව දැනගන්නවා. කාමච්ඡන්දේ නැතිනම් කාමච්ඡන්දේ නැති බව දැනගන්නවා. එතකොට මේ සති සම්බොජ්ජංගය ගැනත් තියෙන්නේ අන්න ඒ වගේ. සති සම්බොජ්ජංගය තියෙනකොට සති සම්බොජ්ජංගය තියෙන බව දැනගන්නවා. සති සම්බොජ්ජංගේ නැත්තම් සති සම්බොජ්ජංගේ නැහැ කියලා දැනගන්න. ඊට පස්සේ නීවරණ වලදී එන්නේ කලින් නූපන් කාමච්ඡන්දයක් උපදිනකොට ඒකත් දැනගන්න. ඉතින් මෙතෙන්දිත් කලින් නොතිබුණ සති සම්බොජ්ජංගය උපදිනකොට ඒකත් දැනගන්න. නීවරණ වලදී කියනවා උපන් කාමච්ඡන්දේ දුරු වෙලා යනකොට ප්‍රහාණය වෙලා යනකොට ඒක දැනගන්නවා කියලා. ඊට පස්සේ දුරු වුණාට පස්සේ ඒක නැවත පහළ නොවි යම් වෙලාවක් කාමච්ඡන්දයෙන් නිදහස් වෙච්ච සිතක් පවතින හැටි දැනගන්න. ඔන්න ඔය කොටස් දෙක මේ බොජ්ජංග කොටස් වලදී වෙනස්. බොජ්ජංග කොටස් වලදී අපි මේක දුරු කරන්න උත්සාහ කරන්නේ. ඒ වෙනුවට දැන් කලින් නොතිබුණ සති සම්බොජ්ජංගයක් පහළ වුණා නම් ඒක තව වර්ධනය වීම භවනාව හරහා තමන් තව සතිය තීව්‍ර කිරීම හරහා හොඳට මේ සතිමත් බව පැතිරවීම හරහා හොඳට මේ සතිමත් බව තුල තමන්ගේ හිත පැලපදියම් වීම, හොඳට සතිමත් භාවයෙන් ආඩ්‍ය වීම, භාවනාව තුළින් සති සම්බොජ්ජංගේ වඩ වඩා වර්ධනය වීම ගැන තමයි යා තේරුම් ගන්න. ඉතින් ඔන්න ඔය කොටස අනිත් ඒවාට සාපේක්ෂව වෙනසක් තියෙනවා. මොකද දැන් මේ අපිට අවශ්‍ය ගුණ ධර්මයක් තමයි දැන් මේ කතා කරන්නේ. අනවශ්‍ය දෙයක් නෙමෙයි. හිත අවබෝධයටපත් වෙන, නිවන් අවබෝධය පිණිස මහෝපකාරී වෙන ධර්මතා හතක් හිතේ දියුණු කර ගැනීම සම්බන්ධයෙන්, ඒ මත පිහිටලා භාවනා කිරීම සම්බන්ධයෙන් තමයි මේ කියලා දෙන්නේ. ඉතින් එතකොට මේ කතා කරන අපි ධර්මතා කියලා කියමු, නැත්නම් ශක්තියින් කියලා කියමු, හැකියාවන් කියලා කියමු. මෙන්න මේ හැකියාවන්, මෙන්න මේ ගුණ විශේෂයන් හිතේ පහළ වෙනකොට පහළ වෙන බව දැනගන්නවා. පහළ වුණාට පස්සේ ඒක තව තව වර්ධනය වෙන හැටි, පරිපූර්ණ වෙන හැටි අන්න ඒ යෝගාවචරය දැනගන්න. එතකොට මෙන්න මෙබඳු බොජ්ජංග ධර්ම හතක් භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. පළවෙනියෙන්ම කතා කරන්නේ සති සම්බොජ්ජංගය ගැන. සතිමත් භාවය, එළඹ සිටි සිහිය කියන සම්බොජ්ජංගය ගැන. ඊට පස්සේ කියලා දෙනවා ධම්ම වෙචය, නැත්නම් දෙයද්දිහා හොඳට විමසිල්ලෙන් බැලීම, නුවණින් බැලීම, විමසා බැලීම, විචක්ෂණව බැලීම කියන මෙන්න මේ සම්බොජ්ජංගය ගැන ඊට පස්සේ කියලා දෙනවා. ඊට පස්සේ වීරිය, අපේ හිත කඩා වැටුනහම ආයෙත් ඔසවා තබන ගතිය, හිත අධෛර්ය වුණහම, එහෙම නැත්නම් මලානික වුණහම, පසුබට වුණහම, ඒ පසුබට වෙන්න නොදී නැවතත් හිත ඔසවා තැබීම කියන මෙන්න වීරය කියන සම්බොජ්ජංගය ගැන ඊට පස්සේ පෙන්ලා දෙනවා. ඊට පස්සේ මේ කටයුතු සාර්ථක වීමේදී හිතේ පහළ වෙන ප්‍රසන්න බව, ප්‍රමුදිත භාවය, ප්‍රීතිමත් බව කියන මෙන්න මේ පීති සම්බොජ්ජංගය ගැන ඊට පස්සේ කියලා දෙනවා. ඊට පස්සේ එහෙම බඳු ප්‍රීතියක් එහෙම පහළ වෙලා කායික සුවයක්, මානසික සුවයක්, කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක් අත්විඳිමින් ඒක වර්ධනය වෙන හැටි පස්සද්ධි සම්බොජ්ජංගය ගැන ඊට පස්සේ කියලා දෙනවා. ඊට පස්සේ එබඳු පස්සද්ධියක් කරහා, එබඳු කායික මානසික සැහැල්ලුවක්, සුවපත් බවක්, සැපවත් බවක් කායික මානසික වශයෙන් පැවතීම හරහා හිතේ සමාධියක් දිනු වෙන හැටි සමාධි සම්බොජ්ජංගය ගැන ඊට පස්සේ කියලා දෙනවා. ඊට පස්සේ සියල්ල සම්පූර්ණ වුණාට පස්සේ, නැත්නම් මේ ඉතිරි බොජ්ජංග ධර්ම 6ම සම්පූර්ණ වෙලා බොහොම සමබරතාවයට පත් වුණාට පස්සේ කරන්න කියලා විශේෂ දෙයක් නැහැ. ඒ පවතින තත්වයට, ඒ සමබර තත්වයට තව දිගට පවතීම සඳහා මුකුත් නොකර සිටීම තමයි ඊට පස්සේ කරන්න තියෙන්නේ. දැන් එහෙමනම් උපේක්ෂා වෙන්න ඕනේ. අන්න ඒ මතුවෙන ඒ උපේක්ෂා සම්බොජ්ජංගය ගැනත් ඊට පස්සේ කියලා දෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් භාගතුන් වහන්සේ බොජ්ජංග ධර්ම 7ක් ගැන මේ කොටසදී අපිට උගන්වනවා. දැන් එතකොට අපිට තේරෙනවා මේ නීවරණ ධර්ම පහක් තියෙනවා. ඒ නීවරණ ධර්ම පහ වෙනුවට බොජ්ජංග ධර්ම 7ක් අපේ හිතේ දියුණු කිරීම අවශ්‍ය වෙනවා. එතකොට නීවරණ තියෙන තැනක බොජ්ජංග නැහැ. බොජ්ජංග තියෙන තැනක නීවරණ නැහැ. මේ දෙගොල්ලෝ නැත්තම් මේ කණ්ඩායම් දෙක එකින් එකට ප්‍රතිවිරුද්ධයි කියලා කියන්න පුළුවන්. නීවරණ තියෙනවා නම් බොජ්ජංග පහළ වෙන්න විදිහක් නැහැ. බොජ්ජංග හොඳට පරිපූර්ණ වෙලා තියෙනවා නම් එබඳු සිතක, එබඳු පරිසරයක නීවරණ පහළ වෙන්න අවකාශයක් නැහැ. දැන් එතකොට මේ බොජ්ජංග ධර්ම සම්බන්ධයෙන් ඊටාම වටිනා විස්තරයක් ආනාපාන සති සූත්‍රේ එනවා. මොකද අපිට දැන් මේ බොජ්ජංග ධර්ම ගැන සෑහෙන පැතිවලින් ඉගෙන ගන්න වෙනවා. මේක භාවනාවට ලක් කරන්න කලින් මොනවද මේ බොජ්ජංග කියලා කියන්නේ, ඒවා කොහොමද දියුණු කරන්නේ, මොන වගේ කටයුතු කිරීමෙන්ද මේ බොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නේ කියන මේ කාරණාව ගැන එහෙමනම් සාකච්ඡා කරන්න වෙනවා. දැන් ආනාපාන සති සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා සතර සතිපට්ඨාන ධර්මයන්ම දියුණු කරන්න පුළුවන් කියලා ආනාපාන සතිය හරහා. ඊට පස්සේ තවත් ඒකේ විස්තර කරනවා ආනාපාන සති සූත්‍රයේදී. දැන් 16 ආකාරයකින් මේ ආනාපාන සතිය වඩන්න පුළුවන්. ඒ 16 ආකාරයෙන් ආනාපාන සතිය වඩනකොට මුල් කොටස් 4ෙදී කාය අනුපස්සනාව දිනු වෙනවා. ඊළඟ කොටස් 4ෙදී වේදනානුපස්සනාව දිනු වෙනවා. ඊළඟ කොටස් 4ෙදී චිත්තානුපස්සනාව දිනු වෙනවා. ඊට පස්සේ කොටස් හතරේදී නැත්නම් අන්තිම කොටස් හතරේදී අන්තිම පියවර හතරේදී ධම්මානුපස්සනාව දිනු වෙනවා. ඉතින් කාට හරි උමනා නම් ආනාපාන සති සූත්‍රය සම්බන්ධයෙන් සැහැණ වැටහීමක් ඇති කරගන්න අපි අවස්ථා දෙකකදීම ආනාපාන සති සූත්‍රය සම්බන්ධයෙන් දේශනා මාලාවල් ඉදිරිපත් කරලා තිනවා. ඊට අමතරව ආනාපාන සති සූත්‍රය කියලා පොතකුත් මුද්‍රණය වෙලා තිනවා. ඉතින් ඕවා පොඩ්ඩක් පරිශීලනය කරන්න. ඒ හරහාත් අද අපි මේ ඉදිරිපත් කරන කොටස් තවත් ටිකක් විස්තරාත්මකව ඒ වැඩි කියව ගන්න අහ ගන්න අවස්ථාව තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේදී ප්‍රශ්නයක් නගනවා. කතම් භාවිතාච භික්ඛවේ චත්තාරෝ සතිපට්ඨානා කතං බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති. මහණෙනි කෙලසින් වඩන ලද සතිපට්ඨාන ධර්මයන්ද මේ කෙලසින් බහුලීකృత කරන සතිපට්ඨාන ධර්මයන්ද මේ බොජ්ජංග ධර්මයන් පරිපූර්ණය සඳහා බොජ්ජංග ධර්මයන් වර්ධනය කිරීම සඳහා මූලික වෙන්නේ. ඒ කියන්නේ අපිට තේරෙනවා එහෙමනම් බුදුරජාන් වහන්සේ යම්කිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කරනවා මේ සතර සතිපට්ඨාන ධර්මයන් හොඳට දියුණු කිරීම හරහා බොජ්ජංග ධර්මයන් වඩා ගන්න. එහෙමනම් බොජ්ජංග ධර්මයන් වඩා ගන්න තියෙන ක්‍රමය තමයි මේ භාගතුන් වහන්සේ පෙන්නන ආකාරයෙන් සතර සතිපට්ඨාන දියුණු කිරීම. අපිට ඕන ආකාරයෙන් දියුණු කිරීම නෙමෙයි, මේ බුදුරජාන් වහන්සේ යම්කිසි ක්‍රමවේදයක් පෙන්නනවා. මෙන්න මේ ආකාරයෙන් මහණෙනි කායනුපස්සනාව වැඩුවොත් ඔන්න බොජ්ජංග හත දියුණු වෙනවා. මෙන්න මේ මම කියන ආකාරයෙන් වේදනානුපස්සනාව වැඩුවොත් මෙන්න මේ බොජ්ජංග ධර්මයන් දියුණු වෙනවා. මෙන්න මේ මම කියන ආකාරයෙන් යම්සි කෙනෙක් චිත්තානුපස්සනාවක් වැඩුවොත් බොජ්ජංග ධර්මයන් දියුණු වෙනවා. මෙන්න මේ මම කියන ආකාරයෙන් ධම්මානුපස්සනාවක් වැඩුවොත් මෙන්න මේ බොජ්ජංග ධර්මයන් දියුණු වෙනවා කියලා. එහෙමනම් බුදුරජාන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේදී බොහෝම පැහැදිලි විග්‍රහයක් කරනවා. දැන් එහෙමනම් අපිට බලන්න වටිනවා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන කියලා දෙන ක්‍රමය මොකද්ද? මේ බොජ්ජංග ධර්මයන් හත වැඩෙන ආකාරයෙන් කායානුපස්සනාව වඩන. වෙනත් වචන වලින් කියනවා නම් කොහොමද කායානුපස්සනාව වඩන්නේ? බොජ්ජංග ධර්මයන් දියුණු වීම සඳහා. දැන් ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ ඒක උගන්වනවා. යස්මින් සමයේ භික්කවේ භික්කු කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. යම් අවස්ථාවකදී කෙනෙක් කෙලෙස් තවන වීරයෙන් යුක්තව හොඳට සිහිය පිහිටෝගෙන මේ හිතේ පහළ වෙන්න පුළුවන් ලෝභය, ද්වේෂය ඒවා පොඩ්ඩක් පැත්තකට දාලා ඒවා හිත ඒවෙන් හිත නිදහස් කරගෙන සමනය කරගෙන ඔන්න සිහිය පිහිටුවාගෙන හොඳට මේ වර්තමානයේට එළඹ සිට සිහියෙන් කටයුතු කරනවා. උපට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ඨ. මෙන්න මේ අවස්ථාවේදී ඒ යෝගාවචරයන්ගේ හිත දැන් හොඳට සතිය තහවුරු වුණා. දැන් හිත එහෙම හෙ දුවන්නේ නැහැ, අතීතයට අනාගතයට යන්නේ නැහැ, වෙනත් හිතින් හදාගත්ත මනෝ විකාරයකට යන්නේ නැහැ, හිතින් හදාගත්ත සිහින ලෝකයකට යන්නේ නැහැ, පසුතැවිල්ලකට යන්නේ නැහැ, අනාගත සැලසුමකට යන්නේ නැහැ. හොඳට මේ වර්තමාන මොහොතේ සිහිය එළඹ සිටිනවා. උපට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුට්ට. දැන් කිසිම මුලාවීමක් නැහැ. හොඳට මේ මොහොතේ වර්තමාන මොහොතේ අවදිමත්ව වාසය කිරීමක් ඔන්න දැන් සිද්ධ වෙනවා. යස්මින් සමයේ භික්කවේ භික්කුණු උපට්ඨිතා සති හෝති අසම්මුට්ට. මහණි යම් අවස්ථාවක ඔන්නයේ විදිහට හොඳ එළඹ සිට සිහියෙන් මුලා නොවුන ගතියකින් මේ යෝගාවචරයේ කටයුතු කරනවද්ද සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්කුණෝ ආරද්ධෝ හෝති. අන්න ඒ අවස්ථාවේදී මෙන්න මේ සති සම්බොජ්ජංගය වඩන්න අන්නේ යෝගාවචරය ආරම්භ කරනවා. එහෙමනම් පින්වත් අපිට තේරෙනවා යම් හෝ අරමුණක් මත සිහිය පිහිටවලා ඒ අරමුණේ අපිට උවමනා ආකාරයෙන් නැවත නැවත සිහිය එළඹ සිටිනවා නම් මතුවෙන අරමුණේ සිහිය එළඹ සිටිනවා නම් දැන් හිත වික්ෂිප්ත වෙන්නේ නැත්තම් අතීතේට අනාගතයට අතෙන්ට මෙතෙන්ට ගිහිල්ලා හිත වික්ෂිප්ත වෙන්නේ නැත්තම් මේ අපිට උවමනා අරමුණේම මුහුණට මුහුණලා හොඳට සිහිය එළඹ සිටිනවා නම් අන්න ඒ අවස්ථාවේදී තමයි මේ සති සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්න. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා සති සම්බොජ්ජංගං තස්මින් සමයේ භිකු භාවේති. දැන් මෙතනින් නතර වෙන්නේ නැහැ. යා නැවත නැවත මේ කටයුත්ත කරනවා. ඊළඟ ආස්වාසය එනවා. හොඳට ආස්වාසය මත සිහිය පිහිටවනවා. වෙනත් ලෝකේ වෙන දේවල් ගැන කටයුතු කරනවා නෙමෙයි, මේ ආස්වාසය ගැන හොඳ දැනුමක් තියෙනවා. හොඳට එළඹ සිට සිහියක් තියෙනවා. දැන් මේ වැටෙන්නේ ආස්වාසය කියලා එයා දන්නවා. සෝ ඉන්න ඊළඟට ප්‍රශ්වාසයක් එනවා. ඒ ප්‍රශ්වාසය ගැනත් හොඳට දන්නවා. මෙන්න මේ වෙලාවේදී මුල මැද කියලා හොඳට තේරෙනවා. මේ වෙලාවේදී මුල මැද අග කියලා හොඳට එයාට දැන් වැටහීමක් තියෙනවා. එතකොට මෙන්න මේ එළඹ සිට සිහිය මේ මතුවෙන ආස්වාසයේ මතුවෙන ප්‍රශ්වාසයේ නැවත නැවත පවත්වන්න අන්න අපි මේ භාවනාව හරහා අර වැඩෙන සතිමත් භාවය පොඩ පොඩ දියුණු වෙන්න පටන් ගන්නවා. නැත්තම් සතිමත් භාවය පොඩ පොඩ දියුණු වෙන්න පටන් ගන්නවා. දැන් ඊට පස්සේ මෙන්න මේ භාවනාව හරහා මේක දැන් දසමේ දියුණු වෙලා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණෝ භාවනා පාරිපූරින් ගච්ඡති. මෙන්න මේ භාවනාව හරහා යා දිනපතාම මේ කටයුත්තේ යෙදෙනවා. ඉතින් මේ එහෙමනම් මේ භාවනාව හරහා ඒ සති සම්බොජ්ජංගය කියන හැකියාවේ ගුණ විශේෂය මේ යෝගාවචරයාගේ හිතේ පරිපූර්ණත්වයට පත් වෙනවා. දැන් එහෙමනම් අපිට තේරෙනවා කායනුපස්සනාව වඩන ඕනම අවස්ථාවකදී මේ ප්‍රතිසම්බොජ්ජංගේ හිතේ දියුණු කරගන්න පුළුවන්. අපි තමු සක්මන් භාවනාවක යෙදෙනවා. එතෙන්දී ඔන්න පාදයේ පොළවේ ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශයේ හොඳට සිහිය පිහිටනවා. ඒ වෙලාවේ තද ගතියක් දැනෙනවා නම් ඒ තද ගතිය හොඳට ඒ යෝගාචරය හඳුන ගන්න. එයාට තේරෙනවා දැන් මේ තද ගතියක් තියෙන්නේ. දැන් ඔන්න වම් පාදයේ තද ගතියක් තියෙන්නේ කියලා අන්න ඒවැය මොකක්වත් පටලැවිල්ලක් නැතුව හිත එහෙ මෙහෙ යාමක් නැතිව පෙර පසු වීමක් නැතිව අතීතේ අනාගතේ අතන මෙතන වික්ෂිප්ත වීමක් නැතුව හොඳට මේ අවස්ථාවේදී දැන් සිද්ධ වුණේ තද ගතියක් දැන ගැනීමක් කියලා දන්නවා. ඊළඟට ඔන්න ආයෙත් ඊළඟ පාදයේ තියම්සි දෙයක් ගොරෝසු ගතියක් දැනෙනවා නම් අන්න ඒ බවක් දන්නවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ යම් හෝ වර්තමාන වශයෙන් අරමුණක් එළඹ සිටිනකොට අරමන අර්පණක් අරමුණක් පැන නගිනකොට අරමුණක් පවතිනකොට අරමුණක් නැති වෙනකොට එතන අපිට සිහිය පවත්වන්න පුළුවන් නම් අන්න අපි මේ සති සම්බොජ්ජංගේ තමයි එතෙන්දි වඩන්නේ. තව භාවනාව හරහා සියුම් කරන්නේ වර්ධනය කරන්නේ. ඊළඟට අපේ හිතම ඔන්න කෙනෙක් වේදනානුපස්සනාවක් වඩනවා. ඉතින් වේදනානුපස්සනාව වඩනකොටත් අපේ හිතම ඔන්න දැන් අපේ පාදයක යම්සි දුක් වේදනාවක් පහළ වෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ ඒකාග්‍ර වෙච්ච හිතක් තියෙනවා නම් අන්න ඒ දුක් වේදනාව දෙසට යොමු කරන්න. එතකොට අන්න දුක් වේදනාව මත හොඳට මේ විෂයාභිමුඛව එහෙමත් නැත්නම් හොඳට මේ දුක් වේදනාවත් සමග මුහුණට මුහුණලා ඉන්න පුළුවන් කමක් යම් වෙලාවෙද්දී ඇති වෙනවා නම් අන්න සිහිය එළඹ සිටියා. අන්න සති සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගත්තා. දැන් ඔන්න නැවත බලනවා. දැන් තව වේදනාවක් මතුවෙනවා ඒක දිහත් බලනවා. තවත් වේදනාවක් මතුවෙනවා ඒ දිහත් බලනවා. සැප වේදනාවක් මතුවෙනවා ඒක දිහත් බලනවා. දුක් වේදනාවක් මතුවෙනවා ඒක දිහත් බලනවා. උපේක්ෂා වේදනාවක් මතුවෙනවා ඒක දිහත් බලනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් යම්සි කෙනෙක් කටයුතු කරනවා නම් එතකොට මේ වේදනා හරහාත් ඒ මතුවෙන වේදනා හරහාත් සති සම්බොජ්ජංගේ දිනු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ නැවත මේ කටයුත්ත කිරීම හරහා වුණ පොඩ මේ සති සම්බොජ්ජංගේ වර්ධනය වෙනවා. මොකද වේදනා නානා විදිහට පහළ වෙනවා. විවිධ තැන්වල විවිධ අවස්ථාවල වේදනාවන් පහළ වෙනවා. මේ යෝගාවචරයත් නැවත ඒ වේදනාවට සිහිය නංවමින් කටයුතු කරනවා. එතකොට අන්න මේ සති සම්බොජ්ජංගේ පොඩ වර්ධනය වෙනවා. ඉතින් වේදනානුපස්සනාව දිගින් දිගට කිරීම හරහා සති සම්බොජ්ජංගය කියන මෙන්න මේ සුවිශේෂී ධර්මතාව, ඒ ගුණ ධර්මය භාවනාව හරහා පරිපූර්ණත්වයට පත් වෙනවා. කෙනෙක් ඔන්න චිත්තානුපස්සනාවක් වඩනවා. චිත්තානුපස්සනාවක් වඩනකොට අපි හිතමු ඔන්න හිතේ ක්ලේශයක් පහළ වෙලා. දැන් තියෙන්නේ රාගසිතක්. ඉතින් එයාට පුළුවන්කම ලැබෙනවා මේ රාගයේ වහලෙක් වෙන්නේ නැතුව. එහෙම නැත්නම් රාගයට බය වෙන්නෙත් නැතුව දැන් මේ තියෙන්නේ රාගසිතක් කියලා හොඳට දැනගන්න. ඒ රාගසිතත් සමග මුහුණට මුහුණලා හිට ගන්න. රාගසිතෙන් අයින් වුණා රාගසිතක් බව දැනගත්තා. අපි අර ආස්වාසයක් බව දැනගන්නවා වගේ දැන් ඔන්න හිතේ රාගසිතක් තියෙන්නේ කියලා තේරුම් ගත්තා. ඒ බව දැනගත්තා. අන්න ඔය මට්ටම මේ රාගසිත සම්බන්ධයෙන් සිහිය එළඹ සිටීම. ඔන්න කෙනෙක් චිත්තානුපස්සනාව හරහා සති සම්බොජ්ජංගේ ආරම්භ කරන්න පටන් ගත්තා. ඉතින් ආයෙත් ඔන්න රාගසිතක් පහළ වෙනවා. ඒක බව ආයෙත් දැනගන්නවා. ආයෙත් ඔන්න ද්වේෂසිතක් පහළ වෙනවා. ඒ බව ආයෙත් දැනගන්නවා. දැන් ඔන්න හිත මුලා වෙනවා. ඒ බවත් දැනගන්නවා. හිත වික්ෂිප්ත වෙනවා. ඒ බවත් දැනගන්නවා. හිත සමාධිමත් වෙනවා. ඒ බවත් දැනගන්නවා. ආයෙත් ඔන්න රාගසිතක් පහළ වෙනවා. ඒ බවත් දැනගන්නවා. ඉතින් මේ ආකාරයෙන් හිතේ පහළ වෙන විවිධාකාර චිත්ත ස්වභාවයන් යම්ස කෙනෙක් ඒ ඒ ආකාරයෙන් ඒ ඒ අවස්ථාවේදී එතන එතන දකින්ව නම් එතනට එතනට හොඳට ඒ තත්වයක් එක්ක මුහුණට මුහුණලා ඉන්න පුළුවන් ගතියක් ඇති කර ගන්නව නම් අන්න සති සම්බොජ්ජංගේ තමයි පටන් ගන්න තියෙන්නේ. ඒක නැවත නැවත දකින්න දකින්න සති සම්බොජ්ජංගේ තමයි දියුණු වෙන්නේ, වර්ධනය වෙන්නේ. මෙහෙම කළා කළා වර්ධනය වෙලා භාවනාව හරහා පරිපූර්ණත්වයට පත්වීමක් එහෙමනම් සති සම්බොජ්ජංගේ මේ චිත්තානුපස්සනාව හරහා සිද්ධ වෙනවා. ධම්මානුපස්සනාවත් ඒ වගේමයි. හිතේ නිවරණයක් පහළ වෙද්දී මේ විදිහමයි. ආයතනයකට යම්කිසි රූපයක් ආපදාගත වෙද්දී නැත්නම් කනට සද්දයක් ආපදාගත වෙද්දී නාසයට ගඳක් සුවඳක් ආපදාගත වෙද්දී දිවට රසක් ආපදාගත වෙද්දී කයට ස්පර්ශයක් ආපදාගත වෙනකොට මනසට යම් අරමුණක් එනකොට එතන එතන හොඳට සතිමත් වෙනවා නම් අන්න සිහිය එළඹ සිටියා. සිහිය එළඹ සිටියා. එළඹ සිටි සිහිය නිසා අන්න සති සම්බොජ්ජංගේ ආරම්භ වුණා. මේක නැවත නැවත කිරීම හරහා සති සම්බොජ්ජංගේ වර්ධනය වෙනවා. භාවනාව හරහා පරිපූර්ණත්වයට පත් වෙනවා. දැන් එතකොට අපිට තේරෙනවා මේ කායानुපස්සනාව හරහාත් සති සම්බොජ්ජංගය නිවැරදිව දියුණු කරන්න පුළුවන්. වේදනානුපස්සනාව හරහාත් පුළුවන්. චිත්තානුපස්සනාව හරහාත් පුළුවන්. ධම්මානුපස්සනාව හරහාත් මෙන්න මේ සති සම්බොජ්ජංගය දියුණු කරන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් දෙවන සම්බොජ්ජංගය, ඒ කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය කොහොමද වැඩෙන්නේ කියන කාරණාව ඊළඟට විස්තර කරලා දෙනවා. සෝ තථා සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවීමංසං ආපජ්ජති. දැන් කෙනෙක් හොඳට එළඹ සිට සිහියෙන් වාසය කරනවා. අපි හිතමු මේ වෙලාවේදී ආස්වාසයක් මත සිහිය පිහිටලා තියෙනවා. ඒ වෙලාවේදී අන්න ආස්වාසයක් බව දැන් දන්නව. ඒ නිකන් ඉන්නේ නැහැ දැන් එතන. අන්න ධම්මවිචය වැඩෙන ආකාරයෙන් මෙන්න මේ ධම්මවිචය සම්බොජ්ජංගය වැඩෙන ආකාරයෙන් එයා කටයුතු කරනවා. කොහොමද ධම්මවිචය වැඩෙන ආකාරයෙන් එයා කටයුතු කරන්නේ? ඒක තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. සෝ තථා සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති. එයා මොකද කරන්නේ? මේ ඇස්පනා පිට දැන් මේ මුහුණට මුහුණලා තියෙන යම් ඒ ධර්මතාවය දිහා ප්‍රඥාවෙන් විමසලා බලනවා. පවිචිනති පවිචයති පරිවීමංසං ආපජ්ජති. ඒ දිහා හොඳට සෙවිල්ලෙන් බලනවා. ඒ කියන්නේ විචාරශීලීව බලනවා. විමංසානුවනකින් මේ ධර්මතාව දිහා බලනවා. ඉතින් එහෙමනම් අපිට තේරෙනවා මේ අපි නිකාං ඔහේ සතිය පිහිටවුවා කියන පමණින් ධම්මවිචේ සම්බොජ්ජංගයක් වෙඩෙන්නේ නැහැ. එමනම් අපි මේ සතිය පිහිටෙව්වට පස්සේ හොඳට මුහුණට මුහුණලා අරමුණත් එක්ක හිත පිහිටියට පස්සේ ආපాతගත වුණාට පස්සේ දැන් මේ ඉදිරියෙන් තියෙන ධර්මතාව දිහා, ඒ අරමුණ දිහා බොහොම විචක්ෂණව බලන්න අවශ්‍යයි. විනිවිද යන ආකාරයෙන් බලන්න අවශ්‍යයි. එයාගෙන විමසා බලන්න අවශ්‍යයි. එයාගෙන සෙවිල්ලෙන් බලන්න අවශ්‍යයි. තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවීමංසං ආපජ්ජති ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. ඔන්න ඔය ආකාරයෙන් එයා ඒ අරමුණ දිහා හොඳට විමසිල්ලෙන් බලනවා නම්, සෙවිල්ලෙන් බලනවා නම්, විචක්ෂණව බලනවා නම්, විනිවිද යන ආකාරයෙන් බලනවා නම් අන්න එතෙන්දී මේ ධම්මවිචේ කියන සම්බොජ්ජංගේ ආරම්භ වෙනවා. දැන් එයා ඊළඟ අරමුණෙත් බලනවා. ඊළඟ අරමුණෙත් බලනවා. නවත නැවත 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 මේ දේ කරනවා. අන්න පොඩ පොඩ ධම්මවිචේ සම්බොජ්ජංගේ වර්ධනය වෙනවා. එහෙමනම් මෙන්න මේ භාවනාව හරහා මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වර්ධනය වෙලා පරිපූර්ණත්වයට පත් වෙනවා. දැන් වේදනාවක් දිහාත් ඔය ආකාරයෙන්මයි. වේදනාවක් දිහා ඉස්සෙල්ලා ඔන්න සතිය පිහිටෙව්වා. පිහිටෙව්වට පස්සේ මේ වේදනාව දිහා බොහොම විචක්ෂණශීලීව බලනවා. විමසිල්ලෙන් බලනවා. මෙතන ඇත්තටම මොකද්ද සිද්ධ වෙන්නේ කියලා හොඳට කුතුහලයෙන් බලනවා. එතකොට අන්න අපි හිතමු උදාහරණයක් වශයෙන් මෙතන මේ අපිට මුලින් දන්නේ සැප වේදනාවක්. මෙතන එක වේදනාවක් තියෙනවා. තව ටිකක් අපි විචක්ෂණව බැලීම නිසා ඔන්න මෙතන තේරෙනවා මෙතන වේදනා මහ පොදියක් තියෙනවා. වේදනා 10ක් 20ක් 30ක් තියෙනවා. අන්න තේරෙනවා මේ දැන් කැඩලා බිඳලා ගියා. දැන් වේදනා රසක් සමූහයක් බවට පත් වුණා. ඊට පස්සේ මේ එක එක වේදනාවක් දිහා බලනවා. ඒ එක එකකට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒවා ඇති වෙන හැටි නැති වෙන හැටි, ඒවා ඇති වෙන ෂණ බංගුර භාවය, එතන එතන අලුතෙන් අලුතෙන් පහළ වෙන හැටි, එතන එතන නැති වෙලා යන හැටි, මේ ආකාරයෙන් අර වේදනාව සම්බන්ධයෙන් මේ යෝගාවචරය හොඳට සෙවිල්ලෙන් ඉන්නකොට, විමසිල්ලෙන් ඉන්නකොට, විචක්ෂණව ඉන්නකොට තමයි අන්න ඒ සියලු කාර්යයන් සිද්ධ වෙන්නේ. එන්නේ විස්තර ටික අපිට ලැබෙන්නේ. අන්න ඒ ආනුවෙන් ඒ ආකාරයෙන් තමයි මෙන්න මේ ධම්මවිචය කියන සම්බොජ්ජංගය වර්ධනය වෙන්නේ. භාවනාවෙන් පරිපූර්ණත්වයට පත් වෙන්නේ. ඉතින් ওই විදිහමයි චිත්තානුපස්සනාව, ওই විදිහමයි ධම්මානුපස්සනාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා කොහොමද ඊළඟ සම්බොජ්ජංගය. තස්ස තං ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිවීමංසං ආපජ්ජතෝ ආරද්දං හෝති විරියං අසල්ලීනම්. දැන් මේ පින්වත්නි කතා කරන මේ කටයුත්ත ටිකක් සමහරවිට වෙහෙස කරයි. මොකද දැන් මේ ඉස්සරහට අරමුණ ඉස්සරහට හිත හොඳට ගන්න ඕනේ, නැත්නම් සතිය පිහිටවන්න ඕනේ. පිහිටවලා ඒ අරමුණ විමසා බලන්න ඕනේ. නැවත නැවත කරන්න ඕනේ. මතුවෙන අරමුණේ කරන්න ඕනේ. ඉතින් සමහරවිට හිතට එපා වෙනවා. හිතට වෙහෙස දැනෙනවා. හිතට කම්මැලි හිතෙනවා. මොකද මේ බලන අරමුණ ඒ තරම් රසවත් අරමුණක් නෙමෙයි. ආස්වාසයක් ප්‍රසවාසයක් කියන්නේ මහා රසවත් අරමුණු නෙමෙයි. අපි චිත්‍රපටියක් දිහා S2ක් අරගෙන කටත් අරගෙන බලන් ඉන්නා වගේ දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඊට වඩා බොහොම සියුම් ධර්මතා දිහා බොහොම විමසිල්ලෙන් විචක්ෂණව සොයනාසුලුව නැවත නැවත බැලීමක්. ටිකක් අමාරු වැඩක්. ඉතින් එහෙමනම් මේ බඳු අමාරු වැඩක් කරන්න සෑහෙන වීරයක් අවශ්‍යයි. හිත කඩාගෙන වැටෙනකොට අනේ මට නම් කරන්න බෑ කියලා කම්මැලි හිතෙනකොට ආයෙත් අන්න ඔසවා තබා ගන්න. ආයෙමත් ධෛර්යය පිහිටවන්න. එමනම් යෝගාවචරයේ දක්ෂ වෙන්න ඕනේ. වීරය අන්න එතෙන්දී අත්‍යවශ්‍ය වෙනවා. මේ කඩන් වැටිච්ච හිත, පසුබට වෙච්ච හිත නැවත නැගිටුවාලන්න අන්න අපි උත්සාහන්ත වෙනවා. අන්න උත්සාහය මෙන්න මේ වීරය. එහෙමනම් අන්න එතෙන්දී වැඩෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා යස්මින් සමයේ භික්කවේ බික්කුණෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචරතෝ පරිවේමංසං ආපජ්ජතෝ ආරද්දං හෝති විරියං අසල්ලීනම්. මේ අත් නොහරින වීරයකින් දැන් ඒ තැනත්තා කටයුතු කරනවා. අර වගේ මේ සෑම අරමුණක් දිහාම හොඳට සෙවිල්ලෙන් බලන්න, විචක්ෂණශීලීව බලන්න, පුංචි කුතුහලයක් මිශ්‍රව බලන්න, මේ කටයුතු නැවත නැවත කරන්න, එයා නැවත නැවත කරන්න කරන්න එතන වීරයක් ක්‍රියාත්මක වෙනවා. නොපසුබස්නා වීරයක්, අරද්දෝ හෝති විරියං අසල්ලීනම්. ලීන නොවෙච්ච, කම්මැලි නොවෙච්ච හොඳ ප්‍රබල වීරයකින් තමයි යා දැන් කටයුතු කරන්නේ. මෙන්න මේ අවස්ථාවේදී තමයි විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණෝ ආරද්දෝ හොත්. මෙන්න මේ විරිය කියන සම්බොජ්ජංගය දැන් එයා ආරම්භ කළා. නැවත නැවත මේ කටයුත්ත කිරීම හරහා අන්න මේ විරිය සම්බොජ්ජංගේ තව තව වැඩෙන්න පටන් ගන්නවා. භාවනාව හරහා පරිපූර්ණත්වයට පත් වෙනවා. ඉතින් මේ කටයුත්තම අපි හිතමු ඔන්න වේදනාවක්. හිතමු දුක් වේදනාවක්. දුක් වේදනාවක් නැවත නැවත මතුවෙනකොට මේ විදිහටම බලනවා. ඉතින් හරි අමාරුයි. දුක් වේදනාවේ කිසි නැහැ සැපයක්. තියෙන දුකක්මයි, පිළීමක්මයි. සමහරලාට ඒක දිහා බලන්න ගිහිල්ලා තව තව දුක තීව්‍ර වෙනවා. ඒතර සමහරලාට ඔන්න හිත මැලි වෙනවා. නැගිටලා යන්න හිතෙනවා. භාවනාව අතහැරලා දාන්න හිතෙනවා. හැබැයි ඒ වෙලාවේදී නැවතත් හිත වීරිය පිහිටවනවා. නැවතත් නැගිට්ටෝලා ගන්නවා. හිත නැවතත් ධෛර්ය සම්පන්න කරනවා. ඉතින් අන්න වීරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ බඳු දෙයක් නැවත නැවත කිරීම හරහා වීරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. භාවනාව හරහා පරිපූර්ණත්වයට පත් වෙනවා. අපි හිතමු කෙනෙක්ගේ හිතේ යා චිත්තානුපස්සනාවක් වඩනවා. විවිධාකාර කෙලෙස් පහළ වෙනවා. හිතේ කාමච්ඡන්දයක් පහළ වෙනවා. ඉතින් එතකොට හිත කියනවා මේ මෙච්චර සිල් අරගෙන මෙච්චර දැන් වයසට ගිහිල්ලා මොනවද මේ හිතේ පහළ වෙන කෙලෙස්? මට ගැළපෙන දේවල්ද මේ පහළ වෙන්නේ කියලා හිත සමහරලාට බොහෝම මැලි වෙනවා. ඒක ප්‍රතික්ෂේප කරනවා, බලන්න ප්‍රතික්ෂේප කරනවා, මේක බලන්න බෑ, ඒ තරම් බොහොම පහත් මට්ටමේ කෙලෙස් මේ තියෙන්නේ කියලා සමහරලාට අපේ හිත ප්‍රතික්ෂේප කරනවා මේ විමසා බැලීම. එතෙන්දි අන්න නැවතත් හිත ධෛර්යවන්ත කළා. මෙහෙමයි කරන්න වෙන්නේ, මේකමයි තියෙන ඒ කායන මාර්ගය. මෙහෙම බැලුවොත් විතරයි මේ තියෙන කුණු ගොඩ කවදා හරි අවසන් කරන්න පුළුවන් කියලා අන්න ඒ වැටිච්ච හිත නැවත නැගිටවා සිටිනවා. මැලි වෙච්ච හිත නැවත උත්සාහවන්ත කරනවා. අධෛර්ය සම්පන්න වෙච්ච හිත නැවතත් ධෛර්යමත් කරනවා. කෙතරම් කෙලස් තිබුණත් මම අතහරින්නේ නැහැ, කොයිතරම් බාධක පැමිණියත් මම අතහරින්නේ නැහැ කියලා අන්න හිතේ ධෛර්යවත් කරන ගතිය, උත්සාහවත් කරන ගතිය අන්න චිත්තානුපස්සනාවදී දකින්න ලැබෙනවා. ඒ හරහාත් විරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ හරහාත් අන්තිමට මේ විරිය සම්බොජ්ජංගේ වැඩිලා පරිපූර්ණත්වයටපත් වෙනවා. අපි හිතමු ඊළඟට ධම්මානුපස්සනාවක් උදාහරණයට ගත්තොත්. හිතන්න අපි ආයතන ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ඉතින් එතකොට සමාහාරට ඔන්න මග හැරෙනවා. සමාහාරට දන්නේම නැතුව කෙලෙස් ඇතුළටම ඇවිල්ලා, දන්නේම නැතුව කෙලෙස් වර්ධනය වෙලා, සංයෝජන මතු වෙලා, ඒවැය හිත ආයෙත් ඔන්න පැටලිලා. ඉතින් අත්හැරලා දාන්න හිතනවා, මේක හරියන වැඩක් නෙමෙයි. මට මේ වැඩේ කරන්න හිතෙන්නේ නැහැ. මට මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මට මේ භාවනාව හරියන්නේ නැහැ කියලා ඔන්න සමාහාරට අපේ හිත මැසිවිරි නගනවා. පසුබට වෙනවා. ඉතින් අන්නේ බඳු පසුබට වීම වලදී ඒකට අහු වෙන්නේ නැතිව කෙනෙක් නැවතත් බොහොම උත්සාහවන්තව කටයුතු කරනවා නම්, ඒ තමන්ගේ තියෙන නොහැකියාව නිසා, තාම වර්ධනය කරගන්න බැරි වෙච්ච නිසා, එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වෙන මට්ටමට තවමත් පැමිණෙන්න නොහැකි වෙච්ච නිසා යම් හෝ අවස්ථාවකදී හිතේ දෝමනස්සයක් පහළ වුණා නම්, පසුතැවීමක් පහළ වුණා නම්, උදාසීනත්වයක් පහළ වුණා නම්, භාවනාව නවත්තලා දාන්න හිතුණා නම්, අනේ හැම අවස්ථාවකදීම මේ හිත නැගිට්ටෝලා ධෛර්ය කළා ගන්න යන්න විරිය සම්බොජ්ජංගේ. ඒක නැවත නැවත මේ විරිය වැඩි වීම හරහා යන්න මේ විරිය සම්බොජ්ජංගේ වර්ධනය වෙනවා. භාවනාවෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මතක් කරනවා, ආරද්ධ විරියස්ස උපජ්ජති පීති නිරාමිස. දැන් මේ අබඳු මේ ඇරඹු වීරයකින් යම්ස කෙනෙක් කටයුතු කරනවා නම් හිතේ පහළ වෙන්න පුළුවන් නිරාමිස ප්‍රීතියක්. මේකේ මේ ඇහැ රූපහරහා පිනවීමෙන්, කන සද්දහරහා පිනවීමෙන්, නාසය ගඳසුවඳහරහා පිනවීමෙන්, දිව රසහරහා පිනවීමෙන්, කය ස්පර්ශයන්හරහා පිනවීමෙන්, එහෙම නැත්නම් පැත්තකට වෙලා කල්පනා කර කර ඉඳීමෙන් ලබන සතුටක් නෙමෙයි. ඒ වෙනුවට මේ භාගතුන් වහන්සේ සරණ ගිහිල්ලා ධර්මය විශ්වාස කරගෙන ශ්‍රද්ධාවෙන් බොහෝම ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම නිසා පහළ වෙන ප්‍රීතියක්. මේ එදත් භාගතුන් වහන්සේ රහතන් වහන්සේලා මේ බඳු මාර්ගයක් අනුගමනය කළා තියෙනවා. අද මමත් ශක්තිපමණින් මේ අවුරුදු 2600කට පස්සෙත් මම මේ බඳු දහමක් වඩන්න උත්සාහන්ත වෙනවා කියලා අන්න ඒ ධෛර්ය සම්පන්නව අඛණ්ඩව මේ කටයුත්තේ නිරත වෙනකොට, ඒක ටික ටික සාර්ථක වෙනකොට තමන් තුළ අන්න නිරාමිස ප්‍රීතියක් හටගන්නවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා, යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ ආරද්ධ විරියස්ස උපජ්ජති පීති නිරාමිස. පීති සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්කුණෝ ආරද්ධෝ හෝති. යම් අවස්ථාවක මේ ආකාරයෙන් ධෛර්ය සම්පන්නව දිගට කටයුතු කරනවා නම් ඒ පීති සම්බොජ්ජංගය ඒ යෝගාවචරය වඩන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයක නැවත නැවත වැඩිම හරහා පීති සම්බොජ්ජංගය භාවනාවෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒක භාවනාව හරහා පරිපූර්ණත්වයටපත් වෙනවා. ඉතින් අපි හිතමු ආනාපාන සතියක් වඩනකොට මුලින් හරි උදාසීන ගතියක් මතුවෙන්න පුළුවන්. කිසිම රසයක් නැහැ. හැබැයි පොඩ පොඩ තමන්ගේ හිතේ එකඟතාවයේ වර්ධනය වෙලා මතුවෙන ආස්වාසයේ හොඳට සිහිය පිහිටනකොට ඊට පස්සේ දැන් හිත එහෙ මෙහෙ යන ගතිය, වික්ෂිප්ත වෙන ගතිය, අතීතේට අනාගතේට දුවන ගතිය, පණින ගතිය සම්පූර්ණයෙන් අඩු වෙනකොට අන්න යම් කිසි සැහැල්ලුවක්, යම් කිසි ප්‍රීතියක්, යම් කිසි සොම්නසක්, මම මේ ධෛර්ය සම්පන්නව අඛණ්ඩව මේ කටයුත්ත යම් කැපවීමකින් කිරීම නිසා ඔන්න දැන් යම් කිසි සාර්ථකත්වයක් මතුවලා තියෙනවා නේද කියලා අන්න සතුටු වෙන්න පුළුවන්. යම් නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳ ගන්න පුළුවන්. වේදනානුපස්සනාවේදීත් මේ කොයිතරම් දුක් වේදනාවන් පහළ වුණත් මම එකක්වත් මග හරව ගන්න නැතුව, කොයිතරම් සැප වේදනාවන් පහළ වුණත් ඒකකටවත් අහු වෙන්නේත් නැතුව, ඒව අල්ල බදා ගන්න යන්නේත් නැතිව, යම් යම් උපේක්ෂා සහගත වේදනාවන් පහළ වෙනකොට ඒවත් මග හරව ගන්න නැතුව, මේ සෑම වේදනාවක්ම හොඳට ඒකෙන් ප්‍රයෝජනය ගන්නාසුලුව, ඒවෙන් ඉගෙන ගන්නාසුලුව, සතිය සමාධිය ප්‍රඥාව වර්ධනය වෙන ආකාරයෙන් උත්සාහයෙන් කටයුතු කරද්දී අන්න හිතේ නිරාමිස ප්‍රීතියක් පහළ වෙනවා. ඊට පස්සේ විවිධාකාර චිත්ත ස්වභාවයන් නැවත නැවත දකිද්දී දැන් අන්න පොඩ පොඩ තමන්ට ඒ කලාව තේරෙනකොට, ඒ හැකියාව තමන්ගේ හිතේ දියුණු වෙනකොට අන්න නිරාමිස ප්‍රීතියක් පහළ වෙනවා. ඉතින් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ කටයුතු කිරීම හරහා කායానుපස්සනාව හරහා, වේදනානුපස්සනාව හරහා, චිත්තානුපස්සනාව හරහා, ධම්මානුපස්සනාව හරහා අන නිරාමිස ප්‍රීතියක් පහළ වීම, ඒ නිරාමිස ප්‍රීතිය පොඩ පොඩ වර්ධනය වීම, භාවනා හරහා පරිපූර්ණත්වයට පත්වීම ගැන උගන්වනවා. ඊට පස්සේ මතක් කරනවා, පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති. යස්මින් සමයේ භික්කවේ බිකුණෝ පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති පස්සද්දි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බිකුණෝ ආරද්ධෝ හෝති. ඉතින් අම්ම අවස්ථාවකදී හොඳට අර වගේ ප්‍රීතිමත් මනසකින් වාසය කරනවා නම්, සතුරුදායී මනසකින් වාසය කරනවා නම්, අන්න ඒ අවස්ථාවේදී අන්න කය සැහැල්ලු වෙනවා, පස්සම්බනේ වෙනවා. එතන හිතත් සැහැල්ලු වෙනවා, පස්සම්බනේ වෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි මෙන්න මේ පස්සන්දි සම්බොජ්ජංගය, පස්සද්දි කියන සම්බොජ්ජංගය කෙනෙක් ආරම්භ කරන්නේ. කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක්. ඉස්සෙල්ලා නම් තිබුණේ කායික දරතයක්, පීඩාවක්, පරිලාහයක් තිබුණේ. මොකද භාවනාව හරියන්නේත් නැහැ, හිත අතෙන්ට දුවනවා, මෙතෙන්ට දුවනවා, කයෙත් විවිධාකාර තැන්වල රිදෙනවා, රිදුම් කැක්කුම් එනවා, ඒක විනාඩි 10ක් එක ඉරියව්වක ඉන්න බෑ. පුදුමාකාර වෙහෙසක් තිබුණේ. නමුත් දැන් දිගට භාවනා කිරීම හරහා දැන් එහෙම නැහැ. දැන් හොඳට අරමුණේ හිත පිහිටනවා. හිත හොඳට ඒ අරමුණ විමසා බලනවා. හොඳ වීරයක් තියෙනවා, දිගට භාවනාව කිරීමේ ශක්තියක් තියෙනවා, හැකියාවක් තියෙනවා. ඒ හරහා යම් ප්‍රබෝධයක්, සතුටක්, නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඉතින් ඒ හරහා අන්න කය සැහැල්ලු වෙනවා. ඒ හරහා නැවත හිත සැහැල්ලු වෙනවා. ඉතින් අන්න සැහැල්ලු මනසකින්, සැහැල්ලු කයකින් දැන් අන්න භාවනාවේ යෙදෙනවා. මෙන්න මේ කායික සැහැල්ලුව, කායික මානසික සැහැල්ලුව, කායික සුවපත් භාවය, මානසික සුවපත් භාවය, කායික සැපවත් භාවය, මානසික සැපවත් භාවය මේ පස්සද්දි සම්බොජ්ජංගේ වඩන්න උදව් වෙනවා. ඉතින් නැවත නැවත මෙබඳු තත්වයක් භුක්ති විඳිනකොට මේ පස්සද්දි සම්බොජ්ජංගේ වඩ වඩා වර්ධනයටපත් වෙනවා. ඉතින් මේක කායනුපස්සනාවෙදි වෙන්න පුළුවන්, වේදනානුපස්සනාවෙදි වෙන්න පුළුවන්, චිත්තානුපස්සනාවෙදි වෙන්න පුළුවන්, ධම්මානුපස්සනාවෙදි වෙන්න පුළුවන්. හිතන්න අපි ධම්මානුපස්සනාවක් වගේ වඩනකොට හොඳට තමන් එළඹ සිට සිහියෙන් කටයුතු කරනවා නම්, දැන් හොඳට ඒ ආයතනයේ සිහිය පිහිටවලා කටයුතු කරනවා නම්, එතකොට විවිධාකාර කෙලෙස් මුලදී ඔන්න හඳුන ගන්නවා. විවිධ සංයෝජනයන්, හිතේ සංයෝජනයන්, එහෙම නැත්නම් හිතේ පහළ වෙන පැටලැවිලි ඔන්න හඳුන ගන්නවා. හඳුනා ගැනීම හරහා ඔන්න මේ පැටලැවිල්ල ලිහෙනවා. සංයෝජනේ ප්‍රහාණය වෙලා යනවා. සංයෝජනේ බැහැලා යනවා, ක්ෂය වෙලා යනවා. ආයෙත් ඔන්න කායිකව සැහැල්ලුයි, මානසික සැහැල්ලුයි. එතකොට මේ මානසික සැහැල්ලුවක්, ශාන්ත බවක්, කායික සැහැල්ලුවක් අන්න යෝගාවචරය භුක්ති විඳිනවා. නිරාමිස ප්‍රීතියක් පහළ වෙනවා. නිරාමිස ප්‍රීතිය හලහා කායික මානසික සැහැල්ලුවක්, සැපවත් භාවයක් අන්න යෝගාවචරය භුක්ති විඳිනවා. ඒතර මේ ආකාරයෙන් කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වඩද්දි එයාගේ හිතේ මෙන්න මේ පස්සද්දි සම්බොජ්ජංගය වර්ධනය වෙනවා. භාවනාවෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා, පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. මේ බොහෝම කායික මානසික සැහැල්ලුවෙන්, සැපවත් භාවයෙන් එයා කටයුතු කරනකොට හිත ඒකාග්‍ර වෙනවා, හිත සමාධිමත් වෙනවා. එමනම් පින්වත්නි, අපිට තේරෙනවා මේ හිත ඒකාග්‍ර කරන්න කියලා දත් මිටි කාගෙන අපි හිටියා කියලා හිත ඒකාග්‍ර වෙන්නේ නැහැ. කය දරදඬු කරගෙන, හිත දරදඬු කරගෙන හිටියා කියලා මේ හිත ඒකාග්‍ර වෙන්නේ නැහැ, සමාධිමත් වෙන්නේ නැහැ. එහෙමනම් මේ භාගතුන් වහන්සේ පෙන්වන මාර්ගයේ හරි ලස්සන ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙනවා. සතිය හොඳට එනම සිටීම හරහා ධම්මවිචේ සම්බොජ්ජංගේ ඊළාට වර්ධනය කරන්න පුළුවන් වෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ දිනු වෙනකොට ඔන්න විරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. විරිය සම්බොජ්ජංගේ වැඩෙනකොට ඔන්න ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා. ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනකොට ඔන්න පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනකොට ඔන්න හිත ඒකාග්‍ර වෙනවා, හිත සමාධිමත් වෙනවා. යස්මින් සමයේ භික්කවේ බික්කුණෝ පස්සද්ද කායස සුඛිනෝ චිත්තං සමාධියති. සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණෝ ආරද්ධෝ හෝති. යම් අවස්ථාවක මෙන්න මේ කායික මානසික සැපවත් බවක්, සැහැල්ලුවක්, සුවපත් භාවයක් පවතිනවද, ඒ අවස්ථාවේදී හිත සමාධිමත් වෙනවද, අන්න ඒ සමාධි සම්බොජ්ජංගේ තමයි ආරම්භ වුනේ. මෙලත් වචන වලින් කියනවා නම් අර විදිහට හොඳට කායික මානසික සුවපත් භාවය හරහා හිත සමාධිමත් වෙනකොට මෙන්න සමාධි සම්බොජ්ජංගේ යෝගාවචරයේක් වඩන්න පටන් ගන්නවා. ඉතින් මේ தත්වය තව තව දිගට පවතිනකොට හිත සමාධිමත් වෙලාම තියෙනවා. මේක වේදනාව දිහා බලනකොටත් නැත්නම් වේදනාව උපසනාව වඩනකොටත් යෝගාවචරයේක හිතේ සිද්ධ වෙනවා. සමහරවිට මේ දුක් වේදනාවකින් පටන් ගන්නෙ. හැබැයි හොඳට ඒ කටයුත්ත සාර්ථක වෙගෙන යනකොට මේ වේදනාවේම හිත ඒකාග්‍ර වෙලා මේක දැන් සැපද්ද දුකද්ද උපේක්ෂාවද්ද කියලාවත් වෙනසක් හොයාගන්න අමාරුයි. හොඳට මේ මතුවෙන වේදනාවේ හිත විසින්ම ඒකාග්‍ර වෙලා දැන් ආයෙත් නිකන් අපි අත දාලා ඒ ඈතට පැනපු හිත ආයෙගෙනලා මේ වේදනාව මත තියන්න උවමනාවක් නැහැ. ඒ වෙනුවට ඒකාග්‍ර වෙලා හිත විසින්ම අන්න සමාධි සම්බොජ්ජංගේ යෝගාවචරයේක් වඩනවා. චිත්තානුපස්සනාවකදී ධම්මානුපස්සනාවකදීත් ඔය වගේමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. දැන් මේ සියල්ල සම්පූර්ණ වෙලා සාර්ථක වෙලා හිතත් හොඳට ඒකාග්‍ර වෙලා දැන් කටයුත්ත හොඳට නිසිනින්දේ සිද්ධ වෙනවා. දැන් බොහොම සියල්ල සමබරතාවයකින් කාර්යක්ෂමව හොඳට වැඩේ සිද්ධ වෙනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතා හොත්. දැන් මේ හොඳට සමාහිත වෙච්ච හිත දිහා අනේ යෝගාවචරය මධ්‍යස්තව බලනවා. පැත්තකින් ඉඳන් බලනවා. එයාට දැන් මුකුත් කරන්න දෙයක් නැහැ. යස්මින් සමයේ භික්කවේ බික්කු තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතා හෝති උපෙක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්කුණෝ ආරද්ධෝ හෝති. මේ යම් අවස්ථාවක අන්නේ විදිහට දැන් මේ නිසිනින්දේ සිද්ධ වෙන කටයුත්ත සාර්ථකව සිද්ධ වෙන කටයුත්ත දැන් තමන් මොකක්වත් අතපොවන්න දෙයක් නැති නිසා අලුතෙන් ආයි සකස් කිරීමක් කරන්න නැති නිසා හොඳට සාර්ථකව ගමන යන නිසා හිත විසින්ම තමන්ගේ කටයුත්ත කරගෙන යන නිසා දැන් තමන්ට අලුතෙන් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන උපේක්ෂාව වෙන එක. මෙන්න මේ අවස්ථාවේ තමයි උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩෙන්න පටන් ගන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් පින්වත්නි හිතන්න ඒ කාලේ ඔන්න ඒ කාලෙත් තියෙනවා ඔන්න දැන් කාලෙත් තියෙනවා අපි හිතමු අශ්ව හතර දිනක් විතර යොදපු අශ්ව කරත්තයක් තියෙනවා. ඉතින් මේ අශ්ව කරත්තය පදවන රතාචාර්යා අශ්වාරෝහකයා දැන් එයා කසයක් අතේ තියාගෙන කෙවිතක් අතේ තියාගෙන දැන් මේ අශ්වයන් එලවනවා. ඉතින් මේ අශ්වයන්ගෙන් එක්කෙනෙක් හරි වැඩි වේගකින් දුවනවා නම් එයාව පොඩ්ඩක් වේගය අඩාල කරන්න ඕනේ. යම් අශ්වයෙක් අඩු වේගයකින් දුවනවා නම් එයාගේ වේගය වර්ධනය කරන්න ඕනේ. ඒගොල්ලෝ වැරදි පැත්තකට යනවා නම් ඒ නිවැරදි පැත්තට ගන්න ඕනේ. ඒගොල්ලෝ වම් පැත්තට බරව දුවනවා නම් දකුණු පැත්ත මැද්දට ගන්න ඕනේ. දකුණු පැත්තට බරව දුවනවා නම් ආයෙත් මැද්දට ගන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් මේ රතාචාරයට යම්සි වගකීමක් පැවරලා තියෙනවා. ඒ නිවැරදි මාර්ගයේ සමබර වේගයකින් සියලු දෙනාම බොහොම සමාන වේගයකින් ධාවනය කරන්න. හිතන්න යම් අවස්ථාවක මේ රථය සමාන වේගයකින් මේ අශ්වය හතර දෙනාම දුවනවා. ගමන් කරන්නේ පාරේ මැද්දේ. බොහොම නිවරදිව දැන් මේ රථය ධාවනය වෙනවන් නම් දැන් අන්න අර රථාචාර්යයාට අලුතෙන් කරන්න දෙයක් නැහැ. ඒ කිසිම අශ්වයෙකුට පහර දෙන්න තලන්න උවමනාවක් නැහැ. මොකද උන් වැඩේ ගන්නට කරගෙන යනවා. අලුතෙන් මෙයාට අත දාන්න දෙයක් නැහැ. සකස් කරන්න දෙයක් නැහැ. දැන් එයාට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. මෙන්න මේ මට්ටම තමයි මේ සාදුකං අජ්ජුපෙක්කිතා හෝති කියලා කියන්නේ. බොහෝම යහපත්ව දැන් මේ සිද්ධ වෙන කටයුත්ත දිහා මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. මැද්දට වෙලා බලාගෙන ඉන්නවා. උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමයේ විකුණෝ ආරද්ධෝ හෝති. ඔන්න දැන් මේ පටන් ගත්තේ එහෙනම් උපේක්ෂා සම්බොජ්ජංගය. මේක නැවත නැවත සිදුවීම හරහා අන්න මේ උපේක්ෂා සම්බොජ්ජංගය භාවනාව හරහා වර්ධනයට ලක් වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ එක පාටම උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩෙන්නේ නැහැ. අර කලින් කතා කරපු බොජ්ජංග ධර්ම 6 ක්‍රමානුකූලව සාර්ථක වේගෙන ඇවිල්ලා ඒ අවසන මට්ටමේදී සාර්ථකත්වයේදී තමයි මෙන්න මේ උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩෙන්නේ. එතකොට මේ බොජ්ජංග ධර්මයන් මේ උපේක්ෂා සම්බොජ්ජංගයත් කායानुපස්සනාවෙදිත් සිද්ධ වෙනවා. ඉතින් ආනාපාන සතිය හොඳට සාර්ථක වෙලා දැන් සියලු කටයුතු බොහොම සාවධානව තියෙනවා. කයත් සැහැල්ලුයි, මනසත් සැහැල්ලුයි, හිතත් ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒ මතුවෙන ආස්වාසේ ප්‍රස්වාසේ හිත විසින්ම බලනවා. දැන් ඉතින් අලුතෙන් කරන්න දෙයක් නැහැ. කය සකස් කරගන්න දෙයක්වත්, හිත සකස් කරගන්න දෙයක්වත්, මෙනෙහි කිරීමක් කරන්නවත් මේ මොකක්වත් ඕනේ නැහැ. යන විදිය හොඳයි. එහෙනම් අන්න උපේක්ෂා සම්බොජ්ජංගය වඩන්නයි තියෙන්නේ. වේදනානුපස්සනාවෙදිත් හොඳට මේ පැමිණෙන පැමිණෙන වේදනාවන් ඒ ඒ වේදනාවන් හඳුනා ගනිමින් ඒවා විමසා බලමින් කටයුතු කරනකොට අන්න හිතට අඛණ්ඩවත් මේ කටයුත්ත කරන්න පුළුවන් නම් කායික සැහැල්ලුවක් මානසික සැහැල්ලුවක් දැනෙනවා නම් ඒකාග්‍ර වෙලා තියෙනවා නම් ඉතින් අලුතෙන් කරන්න දෙයක් නැහැ. දැන් මේ යන විදිහට යන්න දෙන්නයි තියෙන්නේ. අන්න උපේක්ෂා සම්බොජ්ජංගේ තමයි වැඩෙන්නේ. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ඔය ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ එතකොට මේ උපේක්ෂා සම්බොජ්ජංගය දිනු වෙන හැටි කියලා දෙනවා. ඒතර පින්වත්නි අපිට මේ සාකච්ඡාව අනුව තේරෙනවා මේ බොජ්ජංග ධර්ම වැඩිීමේ යම්කිසි පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ අතනින් මෙතනින් වඩන්න බෑ. සති සම්බොජ්ජංගයෙන් පටන් ගන්නවා. ඒක හොඳට වර්ධනය වෙනකොට සාර්ථක වෙනකොට ඔන්න ධම්මවිචේ සම්බොජ්ජංගයට ආරම්භයක් ලැබෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගය හොඳට වර්ධනය වෙනකොට එහෙනම් වීරයක් අවශ්‍ය වෙනවා. වීරය පවත් වෙනවා. අකණ්ඩ වීරයක්, නොපසුබස්නා වීරයක්. අන්න වීරය සම්බොජ්ජංගේ පටන් ගන්නවා. විරේ සම්බොජ්ජංගයේ ටික ටික සාර්ථක වෙනකොට අන්න දැන් කටත් සාර්ථක නිසා අන්න යම්කිසි නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඒ නිරාමිස ප්‍රීතිය වර්ධනය වෙලා එනකොට අන්න කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක්, කායික සුවපත් බවක්, සැපවත් බවක් දැනෙනවා. අන්න පස්සද්ධි සම්බොජ්ජංගයක් වර්ධනය වෙනවා. ඊට පස්සේ පස්සද්ධිය සැහැල්ලුව සැපවත් මේ සැපවත් භාවය දියුණු වෙනකොට අන්න හිත ඒකාග්‍ර වෙනවා, සමාධිමත් වෙනවා. සමාධි සම්බොජ්ජංගයක් වඩනවා. සමාධි සම්බොජ්ජංගයත් සාර්ථක වෙනකොට, ඒ කියන්නේ අනිත් ඒවාත් දැන් ඔක්කොම සාර්ථකයි, දැන් සමාධි සම්බොජ්ජංගයත් වර්ධනය වෙනවා. දැන් අලුතෙන් කරන්න දෙයක් නැහැ. දැන් යන විදිහට යන්න දෙන්නයි තියෙන්නේ. අන්න එහෙනම් අපි පස්සට වෙලා උපේක්ෂා සාගත වෙනවා. අන්න උපේක්ෂා සම්බොජ්ජංගය වැඩෙනවා. ඒතර මෙන්න මේ ආකාරයෙන් භාගතුන් වහන්සේ අනුපූර ප්‍රතිපදාවක්, පියවරෙන් පියවර යන ප්‍රතිපදාවක් මේ බොජ්ජංග ධර්මයන් ගැන දේශනා කරනවා. ඉතින් අපිත් මේ කාරණාවන් තේරුම් අරගෙන අද අපි විශේෂයෙන්ම මේ බොජ්ජංග ධර්ම හත හඳුන්වා දීමත් මේ සතර සතිපට්ඨාන ධර්මයන් හරහා බොජ්ජංග හත දියුණු වෙන ආකාරය, භාගතුන් වහන්සේගේ ආනාපාන සති සූත්‍රය හරහා මේ පින්වතුන්ට මතක් කර දීමත් තමයි කළේ. ඉතින් අපිත් මේ කාරුණු කාරණා තේරුම් අරගෙන අපි වඩන භාවනාව නිවරදිව ධෛර්ය සම්පන්නව වැඩිම සඳහා උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද අපිට දැනටමත් අත් දෙකක් ඇසවිලා තියෙනවා. කෙසේ නමුත් පුංචි ඉල්ලීමක් තිබුණා කාලෙකින් මෙහෙවීමක් සහිතව පරයන්ක භාවනාවක යෙදුනේ නැති නිසා මේ කෙටි වෙලාවක් අපි භාවනාවක යෙදෙමු කියලා. ඒ නිසා මම මේ පින්වතුන්ට විනාඩි 10කට වගේ ආරාධනා කරනවා මදක් ඉරියව්ව සකස් කරගෙන වාඩි වෙන්න. අපි මෙහෙවීමක් සහිතව කෙටි වෙලාවක් භවනා කරන්නයි උත්සාහවන්ත වෙන්නේ. කය සැහැල්ලු කරගන්න, හිත සැහැල්ලු කරගන්න. තමන් ඉන්න ආසනය මත හොඳට තැම්පත් වෙලා වාඩි වෙන්න. තමන්ගේ ඇඳුම් පැළඳුම් හිර වෙලා තද වෙලා තියෙනවා නම් ඒවා සකස් කරගන්න. ඇස් දෙක බොහොම සැහැල්ලුවෙන් පියාගන්න. ඇස් තද කරන්න එපා, හිර කරන්න එපා, බොහොම සැහැල්ලුවෙන් ඇස් දෙක පියාගන්න. හිස කෙලින් තියාගන්න, බෙල්ල කෙලින් තියාගන්න, උරහිස් ආයාසයෙන් ඔසවන්න නැතුව සැහැල්ලුවෙන් තියාගන්න. අත් දෙකත් ඔඩක්කුව මත නැත්නම් මේසය මත, ධනේස් දෙක මත බොහොම සැහැල්ලුවෙන් දරදඬු කරන්න නැතුව තියාගන්න. උඩුකය ඍජුව තියාගන්න. පාදවල මාංශ පේශි තද කරන්න නැතුව ඉහිල් වෙච්ච ස්වභාවයෙන් පවත්වන්න. ඇස් දෙක බොහෝම මෘදු අන්දමින් පියාගන්න. දීර්ඝ හුස්මක් අරගෙන සුළු වේලාවක් රඳවා තබාගෙන හෙමින් පිට කරන්න. අතීතයේ ඔස්සේ යන යම් සිතුවිලි පහළ වුණොත්, යම් මතකයන් සිහියට නැගුණොත් ඒවට වටිනකමක් දෙන්න එපා. ඒ වෙනුවට තමන්ගේ මේ ඉරියව්වට හිත ගන්න. අනාගතය සම්බන්ධයෙන් විවිධාකාර අපේක්ෂාවන් සැලසුම් ප්‍රාර්ථනාවන් හිතට පැමිණියත් ඒවට වටිනාකමක් නොදී ඒවා අතහැරලා දාලා මේ දැනෙන සරල වර්තමානයට හිත ගන්න. නැවතත් දීර්ඝ හුස්මක් අරගෙන සුළු වේලාවක් රඳවගෙන ඉඳලා සෙමින් පිට කරන්න. කය සැහැල්ලු කරගන්න. හිතත් සැහැල්ලු කරගන්න. අපිට මහා අමාරු දෙයක් කරන්න නැහැ. බරපතල දෙයක් කරන්න නැහැ. අපි බොහෝම සුවසේ මේ ඉරියව්වේ සිහිය පවත්වන්නයි උත්සාහවන්ත වෙන්නේ. පුංචි සතුටක් ඇති කරගන්න විවිධාකාර දහසකුත් එකක් කටයුතු වලින් අයින් වෙලා මේ මොහොත මේ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් ඒ භාගතුන් වහන්සේ පෙන්වා දීපු මාර්ගයේ මොහොතක් හෝ ගත කරන්න උත්සාහවන්ත වෙන්න මේ මමත් දරන ප්‍රයත්නය. ඒ සඳහා මට යම් අවස්ථාවක් අද ලැබිලා තියෙනවා. ඒ සඳහා යම් සතුටක් ඇති කරගන්න. ප්‍රසන්න බවක් හිතේ ඇති කරගන්න. මුළු ලෝකයේම වල් වැදිලා වගේ රැල්ලට ගහගෙන යනකොට මම අද සුළු මොහොතක් යම් ආධ්‍යාත්මික සුවයක් භුක්ති විඳින්න උත්සාහන්ත වෙනවා. සියුම් සතුටක් හිතේ ඇති කරගන්න. දැනෙන ඉරියව්වේ හොඳට සතිය පිහිටවන්න. මේ කයේ විවිධාකාර ක්‍රියාවලීන් සිද්ධ වෙනවා. අපි ඒකේ විවිධ ක්‍රියාවලීන් හඳුනා ගන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය, ඊට අනුරූපව සිද්ධ වෙන පිම්බීමේ හැකිලීමේ ක්‍රියාවලිය, හෘද ස්පන්දන ක්‍රියාවලිය, රුධිර සංසරණ ක්‍රියාවලිය, নানা ප්‍රකාර ක්‍රියාවලීන් මේ කයේ නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. අපිට පහසු ක්‍රියාවලියක් හඳුනා ගන්න පුළුවන්. අපි පිම්බීම හැකිලීම ක්‍රියාවලිය හඳුනාගත්තොත් ඒකට මුල් තැන දුන්නොත් සෑම පිම්බීමක් ගානෙම හොඳට සිහිය පිහිටවන්න. සෑම හැකිලීමක් පාසාම හොඳට සිහිය පිහිටවන්න. පිම්බීමක් සිදු වෙනකොට පිම්බීමක් බව හොඳින් දැනගන්න. හැකිලීමක් සිදු වෙනකොට හොඳින් හැකිලීමක් සිදු වෙන බව දැනගන්න. තොර තමන්ට දැන් විශ්වාසයි පිම්බෙන අවස්ථාවේදී පිම්බෙන බව, හැකිලෙන අවස්ථාවේදී හැකිලෙන බව. මේ දෙක මාරු වෙලා නැහැ, පැටලෝගෙන නැහැ. සෑම පිම්බීමක් ගානේ සතිය පිහිටවනවා. සෑම හැකිලීමක් ගානේ සතිය පිහිටවනවා. සිත එළඹ සිට සිහියෙන් කටයුතු කරනවා. දීර්ඝ හුස්මක් අරගෙන සුළු වේලාවක් රඳවගෙන නැවත පිට කරන්න. හොඳට සිහිය එළඹ සිටියානම් මේ පිම්බීමක් කියලා කියන්නේ කුමක්ද කියලා විමසිල්ලෙන් බලන්න. පුංචි කුතුහලයකින් පිම්බීම ගැන සොයනාසුලුව අවධානයෙන් ඉන්න. මේ හැකිලීමකදී මොනවද දැනෙන්නේ කියලා පුංචි කුතුහලයක් ඇති කරගෙන ඒ ගැන සෙවිල්ලෙන් ඉන්න. සමහර විට මෙතන පිම්බීම් රසක් තියෙන බව දැනෙන්න පුළුවන්. ඇකිලීම් රසක් තියෙන බව දැනෙන්න පුළුවන්. පිම්බෙන එකයි පිම්බෙන එකයි හැකිලෙන එකයි අතර වෙනස්කම් දැනෙන්න පුළුවන්. පිම්බෙන යම්සි කාල පරිච්ඡේදයක් ගත වෙනවා. හැකිලෙන ඊට වඩා අඩු කාල පරිච්ඡේදයක් නැත්නම් වැඩි කාල පරිච්ඡේදයක් දැනෙනවා කියලා ගත වෙනවා කියලා දැනෙන්න පුළුවන්. මේ කුමක් හෝ කමක් නැහැ. මේ දෙකේ තියෙන වෙනස්කම් හඳුනා ගන්න. හිත මේ කරන්න බෑ කියනවා නම්, පසුබට වෙනවා නම්, කම්මැලි හිතෙනවා නම්, ඒකත් මගහරවගෙන වීරයවන්තව කටයුත්තේ දෙන්න. හොඳට කටයුත්ත සාර්ථක වෙනවා නම් යම්කිසි සතුටක්, සොම්නසක්, ප්‍රීතිමත් බවක් දැනෙනවා නම් ඒකත් භුක්ති විඳින්න. කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක් දැනෙනවා නම් ඒ බවත් තේරුම් ගන්න. හිත හොඳට ඒකාග්‍ර වෙලා ඒ පැමිණෙන නැත්තං සිදුවන පිම්බීමේ හැකිලීමේ හොඳට හිත විසින්ම නියැලෙනවා නම්, සතිමත් වෙනවා නම්, විමසනවා නම් ඒ ඒකාග්‍රතාවය දිගට පවත්වන්න. ඒ තියෙන සමබරතාවය හොඳයි. අලුතෙන් කරන්න දෙයක් නැහැ. යන විදිය හොඳයි. තමන් පැත්තකට වෙලා වෙන වැඩේට ඉඩ දෙන්න. උපේක්ෂාවෙන් ඉන්න. හොඳයි පින්වත්නි, එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව සඳහා යොමු වෙනවා. දැන් මේ පින්කතුන්ට තමන්ගේ බණ භාවනාව සම්බන්ධයෙන් හෝ අද කරපු ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ යම්සි ගැටලුවක් තියෙනවා නම් එය ඉදිරිපත් කරන්න අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔකේ අන්න.
ඔබ වහන්සේ දැනුවත් කර පරිදි මම ආනාපාන සතිය වැඩමි විට හිස්තැනක් කලින් මම සකතා හිස්තැනකට යනවා. ඒ හිස්තැනේ ඉන්න විට ස්වාමීන් වහන්සේ ඉදියා බලා ඉන්නකොට ඒ අවස්ථාවේදී කාය සංකාර, චිත්ත සංකාර, වචී සංකාර නැති බව මට වැටෙනවා. ඒ දිහා තවදුරටත් බලාගෙන ඉන්නකොට ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ වැදෙනවාද කියලා මට ප්‍රශ්නයක් මතුවුණා ස්වාමීන් වහන්සේ. ඒ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ මම ඉන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ එහෙමනම් සම්මා සංකප්ප අභ්‍යාපාද සංකප්ප, විඤ්ඤා සංකප්ප, නිකම්ම සංකප්ප ඒසේ වැදෙනවාද කියන එක මට
දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඇත්තටම ඔතෙන්දී සරලව ගන්න තියෙන්නේ අරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා. ඉතින් එතකොට අපේ සීලයක පිළිපදලා තමයි කටයුතු කරන්නේ. හිතේ යම් සිහික්මීමක් තියෙනවා. කායික හික්මීමක් තියෙනවා. වාචසික හික්මීමක් තියෙනවා. අපි පරුෂ වචනයක් කියන්නේ නැහැ, බොරුවක් කියන්නේ නැහැ, කේලමක් කියන්නේ නැහැ. නිෂ්ඵල කතාවක් කරන්නේ. ඉතින් එහෙමනම් වාචසික වශයෙන් යම්කිසි හික්මීමක් තියෙනවා. ඉතින් අන්නේ සීලය එහෙමනම් අපි පවත්වමින් තමයි මේ කටයුත්තේ නිරත වෙන්නේ. ඊට පස්සේ හිත එකඟ වෙලා තියෙනවා. අපි මේ කරන භාවනාවක ඔන්න හිත එකඟ වෙලා තියෙනවා. ඊට පස්සේ හොඳට මේ අරමුණ ගැන විමසලා බලනවා. එහෙම නැත්නම් හිත උපාදාන වලින් තොරව අරමුණක් ග්‍රහණය කරන්නේ නැතුව අරමුණකට අවනත වෙන්න යන්නේ නැතුව අරමුණට කිට්ටු වෙන්න යන්නේ නැතිව අනිශ්චිත වාසය කරනවා. මෙතනත් ප්‍රඥාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථා තුන සරලව අපි සම්පූර්ණ කරනවා නම් එවනම් අපි ආරෂ්ඨායක මාර්ගය තමයි වඩන්නේ. මොකද සීලයෙන් අපි අනුග්‍රහයක් කරනවා. හිතේ ඒකාග්‍රතාවය පැවැත්වීම හරහා හිතට සමාධියෙන් අනුග්‍රහයක් කරනවා. ඊට අමතරව අපි ප්‍රඥාවක් වඩනවා. ඉතින් මෙන්න මේ අවස්ථා තුන තියනවාද කියලා විමසලිමත් වෙන්න. එහෙමනම් අපි ආරෂ්ඨායක මාර්ගය දිනු කරනවා. එමෙතෙන්දී අහපු ප්‍රශ්නේද තියෙන්නේ සම්මා සංකප්ප ගැන. සම්මා සංකප්ප කියන එක බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා. ඉතින් අපි මේ කරන්නේම ඒකම තමයි. ඒ කියන්නේ දැන් ලෝකේ තියෙන විවිධාකාර දේවල්, රූප තියෙනවා ලස්සන ලස්සන, විවිධාකාර බොහොම ලස්සන මේ සින්දු තියෙනවා, ගඳ සුවඳ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා, මේ විවිධාකාර දේවල් තියෙනවා, මේ පංචකාමයන් තියෙනවා. ඒව අතහැරලා තමයි දැන් මේ වැඩේ කරන්නේ. රූප බල බල සද්දාහාහා ඒවෙන් සතුටු වෙමි. ඒවාට තණ්හාවක් ඇති කරගැනීමෙන් යන ගමනක් නෙමෙයි. ඒව අතහැරීමක් මෙතන තියෙනවා. එහෙනම් අපි නෙක්ඛම්ම සංකප්පයක් දිනු කරනවා. ඒ වගේමයි අපි අපිටම බොහොම මෛත්‍රී සහගතව අපේම තියෙන දුර්වලකම් වලට අනුකම්පා කරමින්, කරුණාවක් දක්වමින්, අපිවම තව තව නිවැරදි කරමින් අපි කෙරෙහිම මෛත්‍රියකින් කටයුතු කරන්නේ. තමන්ට තමන් මෛත්‍රී කරන නිසාමයි මේ කටයුත්තේ දෙන්නේ. එහෙමනම් අන්න අව්‍යාපාද සංකප්පයක් තියෙනවා. ඒ වගේමයි අපි කිසිම කෙනෙකුට හානියක් කරන්නේ අර සීලය හරහා අපි ඇති කරගත්ත අවිහිංසා ස්වභාවයක් තියෙනවා. තමන්ට හානියක්වත් අනුන්ට හානියක්වත් කරන්නේ නැහැ. මෛත්‍රී සහගත කටයුතු කරන අවිහිංසා සංකප්පයකුත් තියෙනවා. ඒ නිසා මෙබඳු විපස්සනාවක් වඩනකොට ඔය සම්මා සංකප්පේ වැඩෙනවා කියලා කියන්න පුළුවන්.
ඒක
තමයි දැන් සත්‍යස්පෝධිපාශ්‍ය ධර්මයන් කියලා අපි භාගතුන් වහන්සේ පෙන්නන්නේ සතර සතිපට්ඨාන ධර්මයන්, ඊළඟට සම්‍යප්පදාන වීරයන්, ඊට පස්සේ ඉද්ධිපාද ධර්මයන්, ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බොජ්ජංග ධර්මයන්, ආරෂ්ඨායක මාර්ගය. ඉතින් මෙතකොට මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වඩන එක තමයි අපි නිරන්තරයෙන්ම කරන්නේ. ඉතින් ඒක භාවනාදි විතරක්ම නෙමෙයි. එදිනදා කටයුතු වලදීත් අපි ඒ ධර්ම මාර්ගයට උචිතාන්දමින් කටයුතු කරන්න තේ උත්සාහවන්ත වෙනවා නම් එහෙනම් කියන්න පුළුවන් අන්න බොජ්ජංග ධර්මයන් වැඩෙන අන්දමින් තමයි අපි කටයුතු කරන්නේ. නැත්නම් බෝධිපාක්ෂික ධර්මයන් වැඩලා අන්දමින් තමයි කටයුතු කරන්නේ කියලා කියන්න පුළුවන්.
ඒ ප්‍රශ්නේ නිරාකරණය වුණා ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා. සෝවාන් පුද්ගලයෙකු රූපාවචර අරූපාවචර අනිබ්‍රහ්ම ලෝක 14ටත් යනවාද කියලා මට අවශ්‍ය වෙනවා දැනගන්න ස්වාමීන් වහන්සේ. සුද්ධවාස බ්‍රහ්ම ලෝක හැර.
ඒ කියන්නේ සෝවාන් පුද්ගලයාට ඒව විතරක් නෙමෙයි ඇත්තටම මේ 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 මනුස්ස ලෝකෙට නැත්නම් මේ පෘථිවි තලයටත් එයාට එන්න පුළුවන්නේ. එයාට යාගේ හිතේ කාමච්ඡන්දේ තාම තියෙනවා. ඒවා කාමරාග, රූපරාග ඒ ඔක්කොම තියෙනවා. ඒ නිසා එයාට මේ රූප නැත්නම් මේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන ඕන තැනකට යන්න අවස්ථාව තියෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ ඊ අරූප ලෝක වල මේ බ්‍රහ්ම ලෝක වලට ගියාම එතකොට දැන් කොහොමද ඊටු ටික සම්පූර්ණ කරගන්නේ? එතකොට මේ එතනදී අර බ්‍රහ්ම ලෝක වලට ගියාම නම් හරි. වාසයති ආතරති. අරූපාවචර රූපාවචර ගියාම සම්ජ ආවිච වැඩි ඉන්නේ. එතකොට කොහොමද මේ අපි දැන් මේක කරන්නේ? දුක් අයත් නැහැ, නාම රූප නැහැ නෝ සමාර්ථයෙන්.
නෑ නෑ, නාම රූප නැත්තේ නැහැ. කය නැහැ. අරූපාවචරයේ කයක් නැහැ, රූපයක් නැහැ. ඒනට නාම ධර්ම තියෙනවා ඉතින්. ඒ නිසා අපිටම ආර්යයන් වහන්සේ කෙනෙක් අරූපාවචර ලෝකයක ඉපදුනත් එයා මාර්ගය දන්න කෙනෙක් නේ. එයා මේ නොදන්න කෙනෙක් නෙමෙයි. එයා මේ සමාධියක්ම පදනම් කරගෙන ගිය කෙනෙක් නෙමෙයි. ආර්යයන් ආර්ය භූමියටපත් වෙච්ච කෙනෙක්. හැබැයි ඉපදුනේ අපි හිතමු අරූපාවචර ලෝකයක. හැබැයි එයා මාර්ගය දන්නවා. ඉතින් එයාව කාලයක් යනවා ඉතින් අනිවාර්යෙන්ම මොකද ගිය තැන බොහොම දීර්ඝායුෂ තියෙන තැනක් නිසා. නමුත් ඉතින් ඒ හිත වඩපු හිතක් අනිවාර්යෙන් අවබෝධයක් කරා යන සිතක්. බෝධියක් කරා යන සිතක්. ඒ නිසා කල්ගත වුණාට මොකද එතෙන්දී උනත් ඒ මේ නිවර්දි මාර්ගයේ ගමන් කරන සිතක්. එයාට ඉතින් කියන්නේ අලුතෙන් ධර්මයක් අහන්න උවමනා කියන්නේ අපිට මෙහෙම කියත හැකියි. ධර්මයක් අහන්න ලැබුණොත් ගමන ඉක්මන් වෙන්න පුළුවන්. නමුත් දැන් මේ ගිය තැනේ තියෙන ප්‍රශ්නේ නිසා එයාට අලුතෙන් ධර්මයක් අහන්න හම්බෙන්නේ නැහැ. හැබැයි එයා හිතලා එයා තුල දියුණු කරගත්ත ධර්මයක් තියෙනවා. ඒක තව තව එයාටම වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා ධර්මය තව අහන්න තියෙන අහන්න බැරිකම පාඩුවක්. නමුත් අහපු ධර්මය වඩලා ආර්ය භූමියටපත් වෙලා තීර නිසා ඒක තවදුරටත් දියුණු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්.
පැහැදිලි. ඒක පොඩ්ඩක් ටොඩක් කොටසක් තියෙන ස්වාමීන් වහන්සේ දැනගන්න. දැන් ඔය ආරෂ්ඨාංග මාර්ගීට දැන් බඩාගෙන යනකොට එතකොට අපි ආරෂ්ඨාංග මාර්ගයේ ඉන්නවා. එහෙනම් ස්වාමීන් වහන්සේ මාර්ගපල්ලේක සිටිනවා කියන එක අපිට අනුගාන මාර්ගයේ වතින්නවා කියන එක අපිට කියවන්න කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
ඔව්, ඇත්තටම සෝතාපන්නෝ හෝති කියන එකත් භාගතුන් වහන්සේ අර්ථ දක්වන්න ඔය ආරෂ්ඨාංග මාර්ගයට පිවිසුන තැත්තා කියන අර්ථයෙන් ශ්‍රෝතසට පැමිණි තැනැත්තා. ඒ කියන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගය නැමැති ඒ දියපහරට වැටුණු තැනැත්තා. ඒ දියපහර ගමන් කරන්නේ අවබෝධය දක්වා. නිවන දක්වා තමයි ඒ දියපහර ගමන් කරන්නේ. අන්න ඒ ශ්‍රෝතසට, ඒ ආරෂ්ඨාංග මාර්ගය නැමැති දියපහරට පැමිණි තැනැත්තා කියන අර්ථයෙන් තමයි කියන්නේ. ඒ නිසා තමන් ඇත්ත වශයෙන්ම ඒ ශ්‍රෝතසට, ඒ ආරෂ්ඨාංග මාර්ගයට පිවිසුනාද කියලා දැනගන්න ඉතින් විවිධ අපිට කියත හැකි උපක්‍රම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අපිට සමහරවිට කෙනෙක් වැරදි වැටහීම් ඇති කරගන්න පුළුවන්. අදි තක්සේරුවකට යන්න පුළුවන්, අදි මානයකට යන්න පුළුවන්. ඒවා වළක්ව ගන්න බුදුරජාන් වහන්සේ ඔය කෝසම්බි සූත්‍රයේදී එහෙම යම්සි ක්‍රමවේදයක් දේශනා කරනවා. ඉතින් ඒ ක්‍රමවේදය අනුව නැවත නැවත බලලා තමන්ගේම හිත පරීක්ෂා කරමින් තමයි බොහොම අවංකව නිහතමානීව තේරුම් ගන්නේ දැන් මට ඔය කියන හැකියාවන් ලැබිලා තියෙනවද කියලා. ඉතින් අපි ඒ හැකියාවන් ගැන වෙනත් දවසක අපි සාකච්ඡා කරමු. ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න වෙනවා. මොකද විශේෂයෙන් කාරණා හයක් මතු කරනවා. ෂඩ් ආකාර හත හය ආකාර මේ විමසා බැලීම් ප්‍රත්‍යවේක්ෂණ හයක් වශයෙන්, මහා ප්‍රත්‍යවේක්ෂණ හයක් වශයෙන් කෝසම්බි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. ඉතින් ඒක අපි වෙන දවසක කතා කරමු. ඉතින් අන්න ඒ බන්දු බොහොම නිහතමානී මධ්‍යස්ථ තමන්වම තමන් උරගා බලන, තමන්වම තමන් පරීක්ෂා කරන ක්‍රමවේදයක් කරහා තමයි නිවැරදිව හඳුනගන්න පුළුවන් වෙන්නේ තමන් මාර්ගයට අවතීර්ණ වෙලාද කියලා.
බොහොම කෙටි
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන්ගේ දේශනාව සම්බන්ධයෙන් අද තේරුනේ දැන් අපේ සිත තුළ ඇති වෙන සංයෝජන ඉන්නත අකුසල් ඒවා අවබෝධ වෙනවා. ඒ අවබෝධ වීමෙන් ඒවා දුරු වෙනවද ස්වාමීන් වහන්සේ?
ඔව් මෙහෙම කීත හැකි. ඉතින් සංයෝජන ධර්ම හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන ඒකට අනුග්‍රහ නොකර අපේ දැනුවත්ව සතිමත්ව ඉන්නවා නම් අපි ඒවට අනුග්‍රහ නොකිරීම නිසා ඒ පුරුද්දට ආවඩන්නේ නැති නිසා ඒ පුරුද්ද තව ශක්තිමත් කරන්නේ නැති නිසා අන්න ඒක දුර්වල වෙන ගන්නවා. ආයත තුන උපදිනවා. ආයත උපදිනකොටත් ඔය විදිහමයි. ආයත ඒකට අනුග්‍රහ කරන්නේ ඒක ගැන හොඳින් දැනගන්නවා. ඒකට මුලා වෙන්නේ නැහැ. ඒකට වහල් වෙලා කටයුතු කරන්නේ නැහැ. අපි ඒකට එහෙම්ම යන්න හරිනවා. එයාටම ෂය වෙලා යන්න හරිනවා. ඉතින් ඔන්න ඔය විදිහට නැවත නැවත මතුවෙන අවස්ථාවක් පාසා හොඳට සිහිය පිහිටවලා ඒකට අහු වෙන්නේ නැතුව, ඒකට අනුග්‍රහ කරන්නේ නැතුව, ඒකේ වහලෙක් වෙන්නේ නැතුව කටයුතු කිරීම හරහා තමයි ඒව ෂය වෙනවා කියලා කියන්න වෙන්නේ. තව
ප්‍රශ්නයක් තියෙනවා
ස්වාමීන්
වහන්සේ. දැන් අපි අර ඉඳීම ගැන අපි ඒක දිහා බලන්නේ. එතකොට ඒකින් වෙන්නේ අපිව වර්තමානයේ රැඳවීමත් එහෙම නැත්නම් ඒ කියන්නේ ඒකේ අර අනිත්‍යභාවය අපිට වැටහීමද, එහෙම නැත්නම් ඒක මගේ ක්‍රියාවක් නෙමෙයි, ඒක මට මගේ කන්ට්‍රෝල් එකක් නැතුව සිදු වෙන බවද ඒක පොට්ටක් පැහැදිලි කරන්නේ?
ඔක්කොම සිද්ධ වෙනවා. ඉතින් ওই මෑනියෝ කියපෝ සියල්ලම එතනද සිද්ධ වෙනවා. මුලදී අපිට ඒක පාවිච්චි වෙනවා හිත අතීතයෙන් අනාගතයෙන් මුදවාගෙන වර්තමාන මොහොතේ එළඹ සිටි සිහින් වාසය කරන්න. ඒක සඳහා යම්සි සරණක් පිහිටක් හරියට නිකන් නැවකට නැංගුරමක් දැම්මා වගේ මේ අරමුණ මගින් සිද්ධ වෙනවා. ඉතින් ඒ පළවෙනි ක්‍රියාව. ඊට පස්සේ ඔන්න එතනද තමයි සතිය පිහිටන්නේ. එළඹ සිටි සිහිය. ඊට පස්සේ දැන් ඔන්න අරමුණ විමසනවා. මේ අස්පනා අපිට වර්තමාන වශයෙන් සිද්ධ වෙන අරමුණම විමසලා බලනවා. එතකොට අන්න සම්මුච්ඡේ සම්බොජ්ජංගයක් වැඩෙනවා. ඊට පස්සේ අන්න මේ විමසීම හරහා අන්න යම්සි ප්‍රඥාවක් වැඩෙනවා. මේගොල්ලෝ අර කියලා මේ අපිට පිම්බීමක තියෙන ස්වභාවය, හැකිලීමක තියෙන ස්වභාවය, මෙතන තනි අරමුණක්ද නැත්නම් තනි ඒකකයක්ද මෙතන තියෙන, නැත්නම් අරමුණු සමූහයක්ද, ඒ එක එකක තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, පෙළන ලක්ෂණය, තමන්ගේ පාලනයෙන් තොර ස්වභාවය, මෙතන තියෙන නිස්සාරත්වය, ඇතුලේ ආත්මීය ස්වභාවයක් නැති බව. ඉතින් මේ ඔක්කොම මේ අරහම දියුණු වෙන්න ගන්නවා, වැඩෙන්න ගන්නවා. ඒ සම්මර්ෂණයේ අරහම වැඩෙන්න ගන්නවා, වර්ධනය වෙන්න ගන්නවා. ඒ නිසා මේ මෑනියෝ කියපෝ සියලුම කටයුතු ටික ක්‍රමානුකූලව මේ භවනාව වැඩෙන්න මෙතෙන්ද සිද්ධ වෙනවා. හොඳයි.
පැහැදිලි කළා. දැන් අපි මොකුත් උපාදාන නොකර ඒ ඉන්න ස්වභාවයේදී තියෙන්නේ ඔය සියල්ලගේම සංකලනයක්, නිකන් මිශ්‍ර වෙච්ච ස්වභාවයක්. දැන් ස්වාමීන් වහන්සේ
නෑ
අපිට වෙන් කර හඳුනා ගැනීම
වෙන් කර හඳුනා ගැනීමක් කියන්නේ ඇත්තටම අපි කිසිවක් උපාදාන නොකර අනිශ්චිතව වාසය කරන මට්ටමට එනකොට මේ විශේෂයෙන්ම සතිය, ඒ පැවැත්ම සඳහා උමනා කරන වීරය, ඒ සඳහා මේ தত্ত্বය තුළ තියෙන ප්‍රඥාව, ඊට අමතරව උපේක්ෂාව තමයි බහුලව තියෙන්නේ, නැත්නම් ප්‍රබලව තියෙන්නේ. අර පීතිය, ප්‍රීතිය වගේ බොජ්ජංග ඒ තරම්ම ප්‍රකට නැහැ. හැබැයි පස්සද්ධිය තියෙන පුළුවන්, කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්. මේකෙදි ඒකාග්‍රතාවය, සමාධිය කියලා කියන්නේ මේ තනි අරමුණකට එකඟ වීමක් නෙමෙයි, හොඳ හිත හාත්පසින් විවෘත භාවය. අරමුණු වල යන්නේ නැහැ, අරමුණු වල වික්ෂිප්ත වෙන්නේ නැහැ. හිත හාත්පසින් විවෘත වෙලා. ඒකට තමයි අර විමරියාදි කතේන චේතසා විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඒ කියන්නේ කිසිම එක තැනකට හිර වෙච්ච නැති, පටු වෙච්ච නැති, එක අරමුණක බැසගත්ත නැති ස්වභාවය. හොඳට විවෘත භාවයක්. හාත්පස පැදිරිච්ච ස්වභාවයක්. ඉතින් මෙන්න මේ ලක්ෂණ තමයි එතකොට තියෙන්නේ. ඒ නිසා අපි හිතුවොත් මේ සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ මේ එක අරමුණක හිත එකඟ වීමේ කියලා. ඒක මුලදී නිවැරදි. හැබැයි ගැඹුරට යන්න මේ අරමුණු ග්‍රහණය කියන එකේ ආදීනව තේරුම් අරගෙන අරමුණු ග්‍රහණයෙන් හිත නිදහස් වුණාම ඒ නිදහස් භාවය තුළ තියෙන චේතෝ විමුක්තියක්. ඒ නිදහස් භාවය කියන්නේ සමාහිත බවක්. ඒක අර එක අරමුණක සමාධි වීමක් නෙමෙයි, දැන් කිසි අරමුණක් ඇසුරු නොවි හිත සමාධිමත් වීම. ඉතින් ඔන්න ඒ වගේ අර මේ බොජ්ජංග ධර්මවල යම්කිසි විකාශයක් සිද්ධ වෙනවා. අපි ඒවා ඉස්සරහට කතා කරමු. තව ඒ කියන්නේ තව දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා බොජ්ජංග ධර්ම සම්බන්ධයෙන්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම වඩන ඒ කියන්නේ මූලික ප්‍රතිපදාවක් හඳුන්වා දීලා පස්සේ අර විඥා විමුක්ති වැඩෙන විදිහට තවදුරටත් බොජ්ජංග ධර්ම හඳුන් මේ වඩන තව ප්‍රතිපදාවක් කියලා දෙනවා. හිතේ යම්සේ නිසංසල බවක්, ප්‍රපංච නොකරන බවක්, පැටලැවිල්ලක් නැති බවක්, හිතේ ලොකු දුකක් නැති, දුම්නසක් නැති බවක්, හොඳ පැහැදිලි බවක්, සරල බවක්, ශාන්ත බවක්, නිකලෙස් බවක්, ඒ තියනවා නම් ඉතින් මේ බොජ්ජංගවල තමයි අපි කටයුතු කරන්නේ.
ඒකයි දැන් වහන්සේ තම පැහැදිලි කරනකොට දැන් අර විචක උපදේශ දුන්නේ දැන් මොනවා හරි නබඳ ඒ අරමුණකදී විමසා බැලීමක් කරන්න කියලා කියවනේ.
ඔව්.
මතුවෙච්ච එක අරමුණක් ඔස්සේ අප විමසා බැලීමක් හෝ සිටීමක් කරන්න ගියොතින් ඊළඟට මතුවෙන්න තියෙන අරමුණක් අපෙන් ගිලිහෙන ස්වභාවයක් ඒ වගේම
නෑ. එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ දැන් අපි එක අරමුණක් ගැන විමසනකොටම ඒ අරමුණ අපි තුමු එක්කෝ නැති වෙනවා. ඒතර අන්න යාගේ තියෙන ෂණබංගුර භාවය අපි තේරුම් ගන්නවා. මෙයා ඇවිල්ලා මේ දිගට තියෙන අරමුණක් නෙමෙයි. මෙයාත් ඇවිල්ලා ඉක්මනටම ඇතිලා නැති වෙන අරමුණක්. ඊටසොන අලුත් අරමුණක් පහළ වෙනවා. කියලා අන්න අපිට එහෙම වැටහීමක් ඇති කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු දැන් අපි ඔන්න වේදනාව. මේ වේදනාවකදී මුල් අවස්ථාවේදී නිකන් අපිට තේරෙනවා මේ දුක් වේදනාව හුඟක් වෙලා තියෙනවා වගේ. නමුත් ඒ අපේ තාමත් සති සම්පජඤ්ඤය දියුණු වෙලා නැති නිසා, ධම්මවිචේ තාම දියුණු වෙලා නැති නිසා අපිට නිකන් අර තාම වේදනා සමූහයක් පේන්නේ තනි එකක් වගේ. ඉතින් එතකොට අපිට අර ඒකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය තියෙනවා වගේ දැනෙන්නේ. හැබැයි හොඳට මේකට කිට්ටු කරලා බලනකොට, ලං වෙලා බලනකොට, විචක්ෂණව බලනකොට මෙතන මේ වේදනා සමූහයක් තියෙනවා. මේ එක එක පුංචි වේදනාවක් ගත්තොත් තනිකරම ෂණ බංගුරයි. ඉතින් අන්න ඒ වගේ එතකොට අපි මේ බලන අරමුණ දිහා වැඩි වෙලාවක් බලන් සිටීම කියන එක මුල් කොටසදී අදාළ වුණාට ටිකක් ගැඹුරට යනකොට එහෙම දිගට පවතින කිසිම අරමුණක් නැහැ.
ඔව් මොකද ඒක මතු වෙනකොටම දැනෙනකොටම
ගිහිල්ලා. ඔව්.
ගැලවිලා
යනවා. ඔව්. අනිත් එක තමයි දැන් මට මේකටත් තව පොඩ්ඩක් වචනයක් එකතු කරන්න පුළුවන්. දැන් හිතන්න මහත්තයා දැන් අරමුණු දැකලා හිත ඒවෙන් ඔන්න නිදහස් වුණා. ඒක ආදීනව තේරුම් ගන්න හිත නිදහස් වුණා. දැන් මේ නිදහස් භාවයේ තුල තියෙන ප්‍රඥාවක්. ඒ නිසා අපි කවුරු හරි හිතනවා නම් දැන් මේ හිත අනිශ්චිතයි, කිසිම උපාදානයක් නැහැ. ඉතින් එතෙන්දී ධම්මවිචයක් නැහැ නේද? මං අරමුණක් ගැන විමසලා බලන්නේ නැහැ නේද කියලා හිතුවොත් ඒක ඒ අපි කතා කරන්නේ මූලික මට්ටමේ. හරි දෙවනි කොටසදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන වෙනත් ආකාරයකින් ඒ බොජ්ජංග ධර්ම වඩන දෙවනි ආකාරය අපි ඒක ඊළඟ සතියේ කතා කරමු. ඒ එතනදි තමයි ඇත්තම ආය අනිශ්චිත ස්වභාවයක් උපාදාන වලින් තොරව නිකලස් වසිත පැවැත්වීමක් කියන පැත්තෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙන්නේ.
ඔබට වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් එහෙම අරමුණක් ආවත් මම ඒ අරමුණ ගැන විමසන්න ඕන එහෙම ඉරනවා කියන්නේ ඒක මහා දුකක් හැටියට
තමයි වැටහෙන්නේ.
ඒක තමයි මම ඒක අතහැරලා
දානවා. හරි ප්‍රශ්නයක් නැහැ. ඒක වැරද්දක් නැහැ. ඔව් ඒ කියන්නේ දැන් අපි මුලින් අරමුණු විමසීමක් කළා ඒ හරහා යම්කිසි ප්‍රඥාවක් වඩා ගත්තා. ඉතින් ඒ ප්‍රඥාව අනුව අපිට දැන් ක්ෂණිකවම තේරෙනවා මේ අරජාතියෙම එක්කෙනෙක් ඇවිල්ලා තියෙන. ඉතින් ආයි මේක හපලා විකලා රස බලන්න තරම් කාලේ නාස්ති කරන්න තේරුමක් නැහැ. මොකද අර ගොල්ලන්ගෙම එක්කෙනෙක්. බලන්න දෙයක් නැහැනේ දැන්. ඉතින් ඔය ලස්සන උපමාවක් කියනවා අපේ ලොකු සාමින් වහන්සේ මේ 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 මොකද්ද මේ ඒකයි කමන්නේ. ඒ කියන්නේ අපි මීට වඩා බොහොම දරුණු විදිහේ මේ අපරීක්ෂණයක් කළා ඒකෙන් සමර්ථ වෙලා තියෙනවා නම් ඊට පස්සේ මේ hina අය ඉතින් ඒගොල්ලන්ගේ જાතියේ මේ වලන් ආයතන ඕක විමස බලන්න දෙයක් නැහැ. අර මේ යකඩ මොකද යකඩ මල්ලට ගුල්ල ගහලා නම් මොකද්ද ඒක බලන්නෙම නැතුව සිකලා දාන්න කියලා කියනවා. මොකද්ද ඔහොම හරි ලස්සන උපමාවක් තියෙනවා. ඉතින් එන්නේ වගේ දෙයක් තියෙන. ඉතින් අපි මෙතෙක් කාලයක් හොඳට මේ මුල් කාලේදී විපස්සනාවක් වඩද්දී විමසා බැලුවා. මොකද්ද සම්මර්ෂණය කළා. ඒ හරහා තමයි හිත තේරුම් ගත්තේ. නැවතත් ඉතින් ආයෙත් ඒ කට්ටියම ආවහම ඉතින් අර තරම්ම හාරවුසල බලන දෙයක් නැහැ. දන්නවා මේ අර ගාතිය මේ කෙනෙක් කියලා.
එහෙමයි බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි.
ඊළඟ පැනය චින්තා හෙට්ටිආරච් මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේක මගේ වාර්තාවක්. මම හතරවෙනිදා මේල් කරපු එකක් මට හැබැයි කොහෙවත් හොයාගන්න හම්බුන්නේ නැහැ. මේක කියවුවද නැද්ද කියලා ඔබ වහන්සේ අවසර දෙනවා නම් මට කියවන්න පුළුවන්. මේ ඒ කියන්නේ දැන් අද ලංකාවේ වෙලාවෙන් අපිට ඕක කියවන වෙලාව වෙන්නේ පාන්දර 2:00 3:00 වගේ.
ඔව්.
ඒක නිසා මට ඒ වෙලාවට නැබැයි කිම රෙකෝඩින්ග් බලන්නේ මට කොහෙවත් හොයාගන්න හම්බුන්නේ නැහැ.
හරි කියන්න බලන්න.
සාමාන්‍යයෙන් මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. ඇඳට ගිය පසු නිින්ද ගියාදයි මට මතක නැත. එකපාරට විස්තර කළ නොහැකි දැනීමකට අවදි වීමකට ඇහැරී ඇති බවක් තේරුණි. එය හරියට නිින්දට අවදි වී සිටීමක් වැනිය. ආනාපානයේ දෙස බලා සිටීමක් මේ වෙලාවේ සිදු නොවිණි. උදවලි අතර සිටි මට මුළු කයම සංවේදී වී ඇති බවක් වැටහුණි. මේ විස්තර කළ නොහැකි තත්ත්වයකි. සබහක් සද බඩගින්නක් දැනුනි. කෙළ ගෙනෙන හැටි බලා සිටිමි. සෙවුම් ගුමු නදස්සු ශබ්දයක් පැවතුණා. ටික වේලාවකින් මෙම තත්ත්වය ලැබුණිය. පැත්තට හැරී ටික වේලාවකින් යලිත් ඉස්සර සිටුවිය. එයත් ටික වේලාවකින් නැතුව ගියා. මා අවදි වී වතුර බිව්වා. දකුණු ඇලියට හැරී කකුල් නවා සිටියා. ආයෙත් එලෙසම සිදුවුණා. කම්පන චංචල මුළු කය පුරාම විදෙමින් තිබුණා. හොඳින් පෙරවගෙන සිටි නිසා මුහුණට පමණක් සීතල සුළඟක් වදින බව දැනුණා. එක පාරටම අකුණක් දැසෙනවා වැනි දෙයක් වුණා. තදින් ගැස්සුණා. ඇත්තටම කෑගහුන්න තියගෙන මටත් සුදමයි. හාර්ට් බීට් එක මොනවදව වුණා. නිකන් පැල්පිටේෂන් වගේ. හිතේ මුදුනේ රිදීමක් පීඩනයක් දැනෙන්න පටන් ගත්තා. මම හිතුවා මැරෙන්න යනවා දන්නේ නැහැ කියලා. මෙතනම ළඟ නිදා හිටි හස්තෙන් හැරෙන බව දැනුණා. මොක ගැනද දුව ගැනද සිහි වුණා. මැරෙනකොට මෙන්න ගැන මතක් කරලා හදියන්නේ කියලා හිතු නිසා සාමාන්‍ය කිරියේ සීකරමින් ඉස්සෝ ගන්නවා කියන්න ගත්තා. ලොකු බයක් දැනුනේ නැහැ. අවදිමත් බවක් පමණක් තිබුණා.
ඔව්. දැන් එච්චරයිද?
එහෙම සම්මාද මම ඊට පස්සේ ඉතිපිටින් ඒකට කලින් දවසේ ඇත්තටම ගොඩක් කාර්යබහුල වුණ නිසා භාවනාට වාඩි වීමට නොහැකි වුණා. ඒ නිින්දට යාමට පෙර විනාඩි 40ක් පමණ සක්මන් කළා. සාමාන්‍ය කිසියම් හේතුවකින් භාවනා කළ නොහැකි වූ දිනවල නිින්දෙන් බියදී හැරෙන බව දින දෙක තුනක් අත්විඳ ඇත්තේ.
ඔයගෙ ඉතින් විවිධ අත්දැකීම් එනවා. ඉතින් අපිට හැම අත්දැකීමක් ගන්න හේතු දක්වන්න අමාරුයි. හැබැයි අනිත් එක තමයි දැන් නිදා ගන්නකොටත් හිත සැහැල්ලුවෙන් නිදා ගන්න. දැන් සක්මනක් එහෙම කළා හිත හොඳට පැහැදිලි කරගෙන ඒ තමන් දවසේ එකතු කරගත්තේ අම්සි කුණු රොඩු ටිකක් තියනවා නම් ඒ කුණු රොඩු ටික ඔක්කොම හිතින් අයින් කළා හිත සැහැල්ලු කරගෙන ඒ සැහැල්ලුභාවය සහිතව නින්දට දාන්න. ඊට පස්සේ ඇඳේ ඉන්නකොටත් නින්දට යනකම් පුළුවන් නම් හිත අනිශ්චිතව තියා ගන්න. ඒ කියන්නේ හිතේට මොකක්වත් විතර්කයක් දෙන්නේ නැතුව හිත නැවත නැවත අරමුණු වල නංවන්නේ නැතුව පුළුවන් නම් හිත නිෂ්කලංකව සරලව උපාදාන නොකර එබඳු මට්ටමකින් පවත්තුමින් නින්දට දාන්න. එහෙමනම් අන්න අපේ සෑහෙන්න හිතේ විවේකේම තමයි නිදා ගන්න කලිනුත් එයාට ලැබලා දෙලා තියෙන්නේ. එතකොට එයාට සෑහෙන විවේකයක් නින්දෙදි ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි විපස්සනා වඩනකොට ඒ කියන්නේ නින්ද පවා අපිට ගැළපෙන අන්දමකින් නැත්තම් මේ භාවනාවට සුදුසු අන්දමකින් පොඩ්ඩක් හසුරව ගන්න සිද්ධ වෙනවා. අපි ඉස්සෙල්ලා වගේ අර මොකක් හරි මතුරලා නැත්තම් මෛත්‍රී භාවනාවම දිගට වඩලා පොතක් පතක් කොහේ කියෝ කියෝ ඉඳලා චිත්‍රපටි බල බලා ඉඳලා ඉතින් නින්දර යනවා නම් ඒකේ යම් යම් අතුරු විපාක ලැබෙන්න පුළුවන්. නමුත් ඒ වෙනුවට අර අපි දවසේ අවදියෙන් ඉන්නකොට කරපු යම්සේ අනුග්‍රහයක් තියෙනවා නම් අපේ හිතට ඒකම නින්ද යනකොට ටිකක් ඒ කියන්නේ බරපතල විදිහට නෙමෙයි මේ සෞම්‍ය විදිහකට මෘදු යන්දමකින් කරගෙන යනවා නම් දැන් නෙමෙයි නේද නින්දත් යාවි.
එහෙම තමයි. ඇත්තටම සක්මන් කරලා තමයි ඇඳට ගියේ. අර ඒක නින්දන් ගොඩක් දවස් වල කියන එකක් තමයි. හැබැයි මේ ඇඳට ගියත් අර නිකන් තර්ක විතර්ක වගේ එන එක නිකන් සිතුවිලි එන එක ටිකක් තියෙනවා.
ඔව් ඒ කියන්නේ මේ ටිකක් හිතේ වික්ෂිප්ත භාවය වැඩි. ඒ නිසා පොඩ්ඩක් තව සක්මන ටිකක් වැඩි කරන්න පුළුවන්. පරයන්කය වුණත් ටිකක් තව වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ අර දවසේ එකතු වෙන කුණු රොඩු ප්‍රමාණය වැඩි. ටිකක් අතු ගාලා පිරිසිදු කළා එහෙම ටිකක් කරන්න වෙනවා. මොකද එකතු වෙලා තියෙනවා ටිකක් වැඩිපුර මොනවා හරි දවසේ ඉඳලා කටයුතු හරහා. ඒ ටික හිතට ටිකක් තාම බලපාලා. ඒකෙන් හිතින් අයින් වෙන්න කලින්ම අපි හිත නින්ද සඳහා සූදානම් කරනවා. ඉතින් සූදානම් නැහැ එයා තාම. ඔව්. චුට්ටක් කියන සක්මන තව චුට්ටක් වැඩි කරන්න, සැහැල්ලුවෙන් කරන්න. ඊට පස්සේ පුළුවන් නම් සක්මනෙන් පස්සේ පොඩ්ඩක් වාඩි වෙලා ආයෙත් හිත සමනය වෙනකන් චිත්තානුපස්සනාවක වගේ හිත දිහා බොහොම බලාගෙන Tamanටම පොඩ්ඩක් අනුකම්පා කරගෙන මේ එන දේවල් අතහැරලා දමමින් පොඩ්ඩක් සමනයට පත් වෙන ඉඩ දෙන්න.
එහෙමයි
සම්හස. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ උදේනි කාට ඉදිරිපත් කරන්න කොළොම්?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම සමහර වෙලාවකට බලාගෙන ඉන්නකොට සිතුවිලි දිහාම තමයි බැලෙන්නේ ගොඩක් වෙලාවට. ඊට පස්සේ තේරෙනවා සිතුවිලි එක නිකන් ඇලිලා වගේ තියෙන අවස්ථා තියෙනවා. ඒත් එක්කම මේ ළඟපිට ගොඩාක් තේරුණා මේ ඔහේ නිකන් ඉන්නවා කිසිම දෙයක් වටේ වුණාට කැමති නෑ ඒකකටවත් එල්ලෙන්න එක කරදරයක් වගේ වෙලා ඒත් එක්කම හරිම සයිලන්ට් පීංගා නිකන් එහෙම අවස්ථාවක් තියෙනවා
වෙරි සයිලන්ට්. ඔව් ඒ අර සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියලා අපි කියන්නේ නිකන් අර මේ රැහැයු කෑ ගහනවා වගේ නැත්නම් මුඟා හයි ෆ්‍රීකවෙන්සි සවුන්ඩ් එකක් ඇහෙනවා වගේ දෙයක් තියෙනවා.
ඔව්. එහෙමයි.
හරි. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒවා මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිතේ නිශ්ශබ්දතාවයේ එනකොට ඒ නිශ්ශබ්දතාවයේ හඬක් තියෙනවා. ඒක ඇවිල්ලා නිකන් ඇතුලෙන් පැනලාගෙන හඬක් වගේ. එතන තියෙන නිකන් රහයියන්ගේ පුංචි සද්දයක් වගේ. නැත්තම් ටිකක් වැඩි සංඛ්‍යාත නැත්නම් අධි සංඛ්‍යාත සද්දයක් වගේ තමයි එතන තියෙන්නේ. ඉතින් ඒක හැබැයි අර මේ බාධාවක් කරගන්න නැතුව ඒක නිකන් ඔහේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පසුබිමේ තියෙනවා කියලා තේරුම් අරගෙන යන්නයි තියෙන්නේ.
ඒක හසමු මහන්ස පොඩක් වෙලාවට තියෙනවා. කතා කරනකොට සමහර වෙලාවට ඒ අතරමැදින්
තියෙනවා. ඔව්. ඒක හැබැයි වැරදක් නෙමෙයි. ඒ කියන්නේ අපේ හිතේ යම්කිසි සංසිඳීමක් තියෙන බවට ඉඟියක් තමයි එතන එන්නේ. හිතේ අර තියෙන කාලගෝසාව මේ කාලගෝට්ටිය නැහැ දැන්. හිතේ තොරතුරු එච්චරම මේ ඉස්සරහට ඇවිල්ලා සංඥා බහුල වෙලා නැහැ. ඒ සංඥා අයින් වෙලා හිතේ යම්කිසි යම් පිරිසුදු බවක් තියෙනවා. එතකොට තමයි අර එයාගේ ඒ තියෙන සාමාන්‍ය ඒ නිහඬේ හඬක් මතුවෙන්න ගන්නෙ. ඉතින් ඒක ඒක ඉතින් ඒක දිහා බැලුවා කියලා ලොකෝ මේ ප්‍රයෝජනයක් ඇත්තෙත් නැහැ. ඒක මත අපිට විපස්සනාවක් වඩන්නත් බැහැ. ඒක නිකන් ඔහේ පසුබිමේ තියෙනවා කියන එකෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඕක ඒ යම්කිසි සංඛ්‍යාතයකට අපි අනුරූප වුණාම තමයි ඕක ඇහෙන්නේ. අපි කියන්නේ අර ටියුන් කරනවා කියලා. අපි දැන් රේඩියෝ එකක් ටියුන් කරනවානේ යම්කිසි ෆ්‍රීකවෙන්සි එකකට. එතකොට තමයි යන්නේ ෆ්‍රීකවෙන්සි එකෙන් එන බ්‍රෝඩ්කාස්ට් එක අපිට ඇහෙන්නේ. ඒ අපි හිතමු යම්කිසි විකාශනය ඇහෙන්නේ. අනිත් වෙලාවට ඇහෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේකත් ඇතම් වෙලාවල් තියෙනවා අපිට ඒ අදාළ සංඛ්‍යාතයට යවෙනවා. එතකොට ඔන්න ඇහෙනවා. ඇතම් වෙලාවට ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඒක දැනට කරදරයක් කරගන්න නැතුව දැන් ටිකක් අර ඒ පැත්ත තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකත් භවනාවේ අත්දැකීමක් කරගෙන දිගට යන්න. ඒක ගැන හුඟක් හිතලා මේ මොකද්ද මේ කරදරයක් නේ කියලා එහෙම හිතන්න ගියොත් ඒකෙන් වෙහෙසක් දැනෙනවා. ඒ වෙනුවට මේකත් නිකන් සාමාන්‍ය දෙයක්. එහෙනම් අපි නිකන් දැන් ජීවත් වෙනකොට ඉතින් අවුව පායලා තියෙන්නේ. ඉතින් අපි අවුව ගැන ප්‍රශ්න කරන්න යන්නේ නැහනේ. ඊළඟට ඔන්න වහිනවා. වහින එක ගැන අපි ප්‍රශ්න කරන්න යන්නේ නැහනේ. ඒක අපි පිළිගන්නවනේ, බාර ගන්නවනේ. අන්නේ ආකල්පයෙන් බලන්න.
අවසරයි
ස්වාමීන් වහන්සේ.
ඔව්.
පාරයේදී අවට බාධා වැඩි වගේ නම් ස්වාමීන් වහන්සේ මේ මං සිත ගැන අවධානය දෙනවා. බාධා අඩු වගේ නම් තැන්පත් වෙන්න පහසුයි නම් මේ අර මොහොනේ පෙරලීම් ස්වභාවයක් තියෙනවා ඒකට අවධානය දීලා ඔහේ ඉන්නවා. ඒ වගේම මේ දැන් සුළු වේදනාවක් වගේ දැනෙනවා නම් ඒක දිහා වැඩි අවධානය යොමු වෙන්නේ නැහැ ඔහේ ඉන්න බලනවා හිත. දැඩි අර මේ ගොඩාක් වෙලා පවතින වේදනාවක් ආවොත් ඒ දිහා බැලෙනවා. එතකොට අර කම්පන විසිරීලා යන ආකාරය වගේ එහෙම ටිකක් ඒ කියන්නේ ගොඩක්
වෙලා බලන් ඉන්නවා. එහෙම කරාට කමක් නැද්ද කියලා ස්වාමීන් වහන්සේ. ඔව් මට හිතෙනවා ඔය අර දැන් මෙතෙන්දී ප්‍රබල වේදනාවක් දිහා විතරනේ ඌමනාවෙන් බල්ලා තියෙන්නේ. නමුත් අර සාමාන්‍ය වේදනාව දිහාත් බලන්න. ඒව තමයි හුඟක් වෙලාට අපිට උපේක්ෂා වේදනා වශයෙන් හම්බ වෙන්නේ. අපි ඒව සාමාන්‍යයෙන් නොසලකා හරිනවා. ඒව ගැන අපි එච්චර ගණන් ගන්න නැහැ. හැබැයි එතනත් වේදනා ස්වභාවයක් තියෙන්නේ. ඒක අර තද වේදනාවක් බලනවට වඩා පහසු වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි අපිට ඒ බන්දු බොහොම සරල සාමකාමී උපේක්ෂා වේදනාවන් බැලීමේදී තමයි වැඩියෙන් ප්‍රඥාවක් දිනු වෙන්නේ. අපි තුල යම් තීක්ෂණ භාවයක්, සතියේ තීව්‍ර භාවයක් අවශ්‍ය වෙනවා ඒ සියුම් වේදනාව දැක ගන්න. ඒක හොඳට එතරම් තියෙන වේදනා සමූහයක් මේ එක එකක ලොකු රසයක් නැති වුණාට මෙතරම් ඇතිවීම නැතිවීම සභාවයක් තියෙනවායි කියලා ඒක හඳින් තේරුම් ගන්න අරිට වඩා තියුණු සතියක් අවශ්‍යයි. අරිට වඩා වීරයක් අවශ්‍යයි. ඊට වඩා මේ ධම්මවිචයක් ඒ හරහා වැඩෙනවා. ඒ නිසා ඒ කොටසත් නිකාන් ඔහේ අතරලා දාන්න නැතිව ඒක දැනුණා නම් ඒකට පොඩ්ඩක් ලං කරලා බලන්න මොකද්ද මෙතනත් වෙන්නේ කියලා. අනිත් එක නම් හොඳයි.
එහමයි ස්වාමීන් වහන්සේ අර මේ සිත කියන්නේ නිකාන් ඉන්න වෙලාවට අර නිකාන් නිදහසේ ඉන්න වගේ බලනවා. ඒ වගේ තමයි අර පරයන්කෙදි ඒවා ටිකක් අර නැතුව නිකාන් ඉන්නේ ඒ කමන්න නැත්te එහෙම සුළු වේදනාවක් බැලුවා.
ඔය ඉතින් සුළු වේදනාවක් පොඩ්ඩක් බලන්න. මොකද ඔය මේ යුගයේදී අපිට නිරීක්ෂණය හරහා තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඉතින් අපිට පොඩ්ඩ කියන නිරීක්ෂණය හරහා ප්‍රඥාව වැඩිමින් ගිහිල්ලා අන්තිමට ඒ කියන්නේ අන්තිමට කියන වචනේ කෙසේ වෙතත් ඒ කියන්නේ මේ ප්‍රඥාව වැඩිම හරහා තමයි අතහැරෙන්නේ. ඒක මතුවෙනවා ඊට වඩා වෙනස් විදිහට නෙමෙයි කියන්නේ එපා වෙලා ඔක්කොම ටික නිකන් මේ ගොජයක් බවට ෆ්ලක්ස් එකක් බවට පත් වෙලා ඔන්න ඒ වගේ පොඩි පොඩි ලකුණු ටිකක් පහළ වෙනවා. ඉතින් මට තේරෙන විදිහට තාම එච්චර දුරට ඇවිල්ලා නැහැ. මේ දැන් හොඳට තාම නිරීක්ෂණය කරන යුගයේ තමයි ඉන්නේ. සම්මර්ෂණය කරන යුගයේ ඉන්නේ. ඒ නිසා එතෙන්දී අපි පොඩ්ඩක් අමුද්‍රව්‍ය දෙන්න ඕනේ වැඩේට. අමුද්‍රව්‍ය සපයන්න ඕනේ. අපි අර තීව්‍ර එකක් එනකම්ම බලන් ඉන්නේ නැතුව දැනට මතුවලා තියෙන එක උනත් බලන්න.
එහමයි ස්වාමීන් වහන්සේ තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ අර මේ භාවනාවින් දැදී මම බලන් හිටිය අර මට දැනෙන ආකාරයේ දැනෙන දේ දිහ එතකොට මට අර නිකන් අර දැනෙන දේ දිහ බලන් ඉන්නකොට නිකන් මේ යම් අවස්ථාවක නිකන් එතන නිකන් අර පටන් ගැනීමක් වගේ එහෙම තේරුණා. ඒ දැනෙන කෙනා දිහා බලන් හිටීමක් කමක් නැද්ද කියලා දැනගන්න අවශ්‍යයි තමයි සර්.
දැනෙන කෙනා දිහා බලන් හිටියොත් කමක් නැද්ද කියලා දහන්නේ?
එහෙමයි ස්වාමීන් වහන්සේ. අර නිකන් එතනින් දැනීම පටන් ගැනීමක් වගේ ඇති වුණා නිකන්.
ඔය එක නම් කමක් නැහැ. ඒ කියන්නේ අපි දැනීම තියනවා, දැනීම පටන් ගන්නෙ කොහොමද කියලා විමසා බැලීම ඉතාම වටිනවා. මොකද දැන් ඔය සෑම දැනීමක්ම හේතුන් නිසා තමයි හටගන්නේ. අපිට හැබැයි ඒක ප්‍රකට නැහැ. අපි මේ දැනීම පටන් ගත්තට පස්සේ තමයි අපේ අවධානය යොමු වෙන්නේ. එතකොට දැනටමත් පටන් ගත දැනීමක් තියෙන්නේ. නමුත් අපි උත්සාහවන්ත වුණොත් බොහොම තියුණු සතියකින් මේ දැනීම පටන් ගන්නා හැටි බලන්න, දැනීම පටන් ගන්න හේතු මොනවද කියලා බලන්න. අන්න අපි ඊට වඩා ගැඹුරු දහමකට කිට්ටු කරන්නේ. يعني පටිසමුපාදයට තමයි අපි කිට්ටු කරන්නේ. හේතුඵල ධහමත් තමයි අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙන්නේ. ඒ නිසා ඒක ඊටාම හොඳයි. උත්සාහවන්ත වෙන්න මේ දැනීම කොහොමද පටන් ගන්න කියලා පුංචි කුතුහලයකින් බලනවා ඒ දිහා. ඒ කිසි වැරද්දක් නැහැ.
එහෙමයි සංඝහංස බොහොම පින් තෙරුවන් සරණයි.
හොඳයි.
දැන් ස්වාමීන් වහන්ස වාඩි වෙච්ච ගමන් කයේ සංවේදනා පේන්නේ නලියනවා වගේ මුළු ඇඟ පුරාම පේනවා. ඊට පස්සේ ඒක දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට ඉබේටම සමහරලාට හිතෙනවා දැන් සිත දිහා බලන්න හිතෙනවා. ඊට පස්සේ සිත දිහා බලාගෙන ඉන්නකොට එතකොට කය ගැන අවධානය නැතුව කෙලින්ම සිත දිහා බලනවා. එතකොට සිතිවිලි එනවා යනවා පේනවා. එතකොට සිතිවිලි දෙකක් අතර ස්වාමීන් වහන්සේ හිස් තැනක් තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අනිශ්චිත බවද කියලා ප්‍රශ්නකුත් තියෙනවා.
ඔව් මෙහෙම කියත හැකි. ඒ කියන්නේ සිතිවිලි අතර හිස් තැන තාම නිකන් බොහොම පිරිසුදු අනිශ්චිත භාවයක් කියලා එකපාරටම කියන්න බෑ. ඒ සමහර ලාවට සිතුවිලි නැති බව ඇත්ත. හැබැයි හිත වේදනාවකට හේතු වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් කායික යම් දැනීමකට හේතු වෙලා තියෙන්න පුළුවන්. හැබැයි හිතේ සිතුවිල්ලක් නැහැ. ඒ නිසා ඒ හිතේ සිතුවිලි නැති බව තුල ටිකක් වෙලා හිත පවත්වන්න ඕනේ. හිතන්න විනාඩි 5ක් 10ක් 20ක් 30ක් ඔන්නේ தත්ත්වය තුල පවත්වනකොට තමයි පොඩ 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 හිත අනිකුත් තමන් ලං කරගෙන හිටිය යම් හෝ කායික වේදනා ආදී දේවල් තියෙනවා නම් ඒවත් අයින් කරන්න පටන් ගන්න. එතකොට තමයි මේ අනිශ්චිත භාවය පොඩ පොඩ තව වර්ධනය වෙලා පිරිසිදු වෙලා එන්නේ.
ඒ කියන්නේ සමිනන්සේක පිරිසිදු වෙනවා
නේද? අනහරි පිරිසිදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට තාම කියන්න බෑ තාම නික අර ඒක සාපේක්ෂව තමයි තමන්ටමයි වැටහෙන්නේ. හිතන්න දැන් අද භාවනා කරද්දී අන්න තේරෙන යම් කිසි පිරිසිදු බවක් තියෙනවා, ලොකුවට අරමුණක් ග්‍රහණය කරපු ගතියක් තියෙනවා. හැබැයි නිකන් ළඟින් වගේ කට්ටිය ඉන්න බවකුත් දැනෙනවා. සොන්න තාව සතියකින් විතර වගේ යනකොට අරමුණු ග්‍රහණයක් ඇත්තේ නැහැ. අරතරම් අරමුණු ලං වෙලත් නැහැ හැබැයි. ඔන්න ඒ වගේ තමයි පොඩ පොඩ ඈතට ඈතට යන්නේ.
එතකොට සමිනාස දැන් කාර්ය බහුල වෙනකොට සමහරවිට නිකන් අර විකටම භාවනා කරනකොට ඒ තත්ත්වය වැඩිපුර එනවා. කාර්ය බහුල වෙනවා නිකන් සිතිවිලි ගොඩක් එනවා. ඒරණ අර කැබිල්ලා යනවා වගේ නිකන් එහෙම
තියෙනවා නිකන්. ඒකමක් නැහැ. ඒ කියන්නේ අර කාර්ය බහුල වෙලාවේදී අපිට හිතේ ඒ කියන්නේ මේ ශාන්ත බව අඩුයිනේ. අපි ටිකක් මේ කලබලකාරී මට්ටමක් හිතේ තියෙන්න පුළුවන්. ඒ නිසා අරතරම් පිරිසුදු බවක් නැහැ. ඉතින් ඒ හින්දා හිත ආක්‍රමණය කරනවා සිතුවිලි වලින්. ඉතින් නමුත් ඉතින් ඕක ඕවා ඉතින් අර පිරිසුදු වෙන්නයි තියෙන්නේ. අපි පොඩ පොඩ ඔය වගේ තැන්වලදී සතිය පිහිටවන්න උත්සාහන්ත වෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් කියනවා නම් අපි හිතමු අපි මොනවා මොන හරි වැඩක් කරනවා. හිතන්න මේ හිත යොදලා කරන ලකුවට මනස පාවිච්චි කළා, මොලේ පාවිච්චි කළා, තර්ක කළා කරන්න තියෙන වැඩ නෙමෙයි. හිතන්න අපි ඔන්න යුම් පිහුම් වැඩක් කරනවා. රෙදි හොදනවා. එම නැත්තම් මේ මොන හරි පිඟන් හොදන මොන හරි ඔයගේ අපි අතු ගන්නවා ඔයගේ කය විතරක් බහුලව ප්‍රධාන වශයෙන් භාවිතා වෙන වැඩක් තියෙනවා නම් අන්න ඒ වගේ වැඩවල වලදී අපිට පුළුවන් නම් හිත නිශ්ශබ්ද කරගෙන මේ වැඩේ දෙන්න එතනින් අන්න අපි සෑහෙන ප්‍රයෝජනයක් ගන්නවා.
එහෙසම්
හොඳයි.
ඊළඟ පැනේ තෂානා රත්නාගිරි දිපත් කරන්න පුළුවන්.
Thank you.
අන්මියුට් කරන්න පුළුවන් දැන්. තෂානත් ඉදිරිපත් කරා.
සයිනන්ස
එහෙනවද?
සයිනන්ස මේ ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් ගෙදර දොරේ කටයුතු කරන වෙලාවට සහ ගොඩක් නිකන් ඉන්න වෙලාවල් වලට හිත මොනවත් සිතිවිලි නැතුව නිකන් හිස් ස්වභාවයේ ගොඩක් වෙලාවට පැවතින උපේක්ෂාවක් වගේ. ඊට අමතරව හැබැයි එහෙම ඉන්නකොට එකපාරට අර මේ තරහ මොනවා සිද්ධීකට තරහ යන එකක් හරි ඒ වගේ ඒවා පේනවා. සමහර වෙලාවට ඒවා පේනවා සහ ඒවට රියැක්ට් කරන්න නැතුව ඒක දඬ දෙන්න පුළුවන්. එක් පාට් එක දැක්කා එක් එක්කම ගියා. හැබැයි සමහර තැන්වලදී ඒකට අග වෙන ගැටියක් තියෙනවා. ඒ කියන්නේ තරහක් ගැන් මොනවා හරි දෙයකට තරහ යන සිද්ධියක් වුණාම ඒක දැක දැකම ඒක දහනවා. ඒ කියන්නේ දැක දකිනවා. හැබැයි ඒකට රියැක්ට් කරන්න ඕනේ ඕනේ කියලා හිතලා මම මේ කොහොමරි මම මේකට කියන්න ඕනේ එකක් කියලා මම ඒක රියැක්ට් කරනවා. එහෙම එතකොට සයන්ස මේ අපිට දැනගන්න ඕනේ මේ දේශනාව හා සම්බන්ධව සයන්ස. එතකොට ඒක මේ ඒක දැන් වේදනාවල් සම්බන්ධයෙන් කියන සයන්ස. වේදනාවල් කියන්නේ يعني කයේ මොන හරි වේදනාවක් එනවා නම් එහෙම නැත්තම් වැඩක් කරනවා නම් අර වේදනාවක් නේද වේදනාවක් හිත එනවා. ඊට අමතරව gedara thore වැඩ කරනකොට මේ හිත නිකන් يعني ඉවර ඒ වැඩේ ඉවර වුණාට පස්සේ හිත උපේක්ෂාව යන ගතියක් එනවා. සමහරවිට සිතිවිලි ගොඩක් එනවා ඒ වැඩේ කරන අතරතුර. නැත්තයි වැඩේට ફોකස් වෙනවා. ඊට පස්සේ සමහර කාලවලට වැඩේ ඉවරුණාට පස්සේ තමයි අර ගොඩාක් තරම් උපේක්ෂාවට වගේ හිත යන ගතියක් එනවා සයනාංශ. ඉතින් මට දැනගන්න සයනාංශ මේ දැන් එතකොට කොහොමද ඒක කරන්න ඕනේ දැන් එක මේ يعني කොහොමද වෙන්න ඕනේ කියලා දැන් මට මේ දැන් සක්මනක් කරන ගුරුන සයනාංශ ඒ අර සක්මනට අවධානය යන්නේ නැහැ ගොඩක් කාලවලට අර හිතේ තියෙන හිස් ස්වභාවයක හරිය නිකන් සිතිවිල්ලකට හරිය තමයි යන්නේ. කොහොමද නිකන් ඔහේ ඇවිදිනවා.
හරි. ඒක කිසිම වැරද්දක් නැහැ. ඒක තමයි. දැන් අපි දැන් අර අදත් කතා වුණේ අනිශ්චිතයි හිත උපාදාන වලින් තොරව පවත්නවා කියලා. ඔන්නෝයි මට්ටම තමයි දැන් ඔය පොඩ පොඩ මතුවෙන්නේ. දැන් අපි සක්මනේදී වම දකුණ කියලා හෝ සෝනෝ තබනවා කියලා හෝ නැත්තම් මේ දැනෙන ස්පර්ශ වලට හිත යොදමින් හෝ යන්න අවශ්‍ය නැහැ. එහෙම ඕනනම් යන්න චූටි වෙලාවක් හිතේ සතිය දිනු කරගන්න. සතිය දිනු වෙච්ච ගමන් අතහැරලා දාන්න. අතහැරලා දාලා හිතට උපේක්ෂාවෙන් ඉන්න දෙන්න. හිතට මොකක්වත් අල්ලන්නේ නැතුව කිසිම අරමුණක් උපාදාන කරන්නේ නැතිව කිසිව අරමුණක් ඇසුරු කරන්නේ නැතුව ඉන්න තමයි දැන් වැඩි වැඩියෙන් අවස්ථාව සලස්සලා දෙන්න තියෙන්නේ. ඒකමයි මම අර කලිනුත් කිව්වේ අපි අතු ගානවා ඇවිදිනවා බස් එකක් එනකම් බලාගෙන ඉන්නවා ඔය වගේ මොනවා හරි අර අපේ මනස බහුල් يعني ප්‍රබල වශයෙන් භාවිත කරන්න නැති අවස්ථාවන් වලදී පුළුවන් තරම් මනස විවේකයෙන් තියන්න මේ නිප්පපංච මට්ටමක ප්‍රපංච නොකරන කතා නොකරන කියවන්නේ නැති විවිධාකාර සංස්කරණයන් කරන්න නැති මට්ටමේ පුළුවන් තරම් පවත්වා ගන්න උත්සාහන්ත වෙන්න ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ අනිත් එක තමයි දැන් අර කියුණා ඇතැම් වෙලාවට කෙලෙස් මතුවෙනවා ඒක හඳුනා ගන්නවා ඒකෙන් බේරෙන්න පුළුවන් ඇතැම් වෙලාවට හැබැයි දැන දැනම මේ වැරද්ද කරනවා කියලා. ඉතින් ඒක තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. අපි බොහොම නිහතමානීව අවංකව තේරුම් ගන්න තියෙන්නේ ඒක තමයි. අපි ගාව තාම කෙලෙස් තියෙනවා. තාම මේ ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් තියෙනවා. ඒවා තාම ප්‍රබලයි. ඒවැයෙන් ලොකු උසිගැන්වීමක් තාම කරනවා. ඉතින් ඇතැම් වෙලාවට පුළුවන් අපිව පාලනය කරගන්න. හැබැයි ඇතැම් වෙලාවක ඒවා ජය ගන්නවා. ඉතින් මෙන්න මේ ඒ කෙලෙස් ජය ගන්නා తත්ව පොඩ පොඩ අපිට අඩු කර ගන්න පුළුවන් නම් ඒ වගේම ඒ කෙලෙස් මතු වෙනකොටම හඳුන ගන්න පුළුවන් හඳුනගෙන ඒවැය තියෙන ආදීනම තේරුම් අරගෙන මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් තවමත් හදනව නේද කියලා Taman තේරුම් අරගෙන ප්‍රඥාව මූලික කරගෙන ඔය ටික අඩු කර ගන්න තමයි අපි උත්සාහන්ත වෙන්න තියෙන්නේ ඉතින් මේක පොඩ පොඩ ඉතින් මාර්ගයේ යනකොට සිද්ධ වේවි ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපි ඉස්සෙල්ලා මේ යම්සි ප්‍රඥාවක් වඩනෝ ඒ ප්‍රඥාව හොඳට හිතේ පැලපදියම් වෙන්න හොඳට හිතට කාවදින්න පුළුවන් තරම් අවස්ථාව සලස්සනවා ඊට පස්සේ අර හිතේ තියෙන නිස්කලංක බව නිකලස් බව උපාදාන රහිත බව අනිශ්චිත බව පුළුවන් තරම් ආරක්ෂා කරගන්න උත්සාහන්ත වෙනවා ඊට පස්සේ අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් මුල් කරගෙන ඒ අපි කරන ඒ විගඩම ඒක තේරුම් අරගෙන අත්හැරලා දානවා දැන් හිත පුළුවන් තරම් නිකලස්ස පවත්තන් උත්සාහන්ත වෙන. ඔන්න ඔය වගේ පැති වලින් තමයි අපි ඉස්සරහට යන්න තියෙන්නේ.
එතකොට
සයනාස සක්මනත් සක්මන වැඩියෙන් කරන්න පරයන්කේදී බලන්න හිත දිහා විතරක්. හිතට යන්න දීලා බලන්න. හිත ඔව් හිස්වා
නිකන්
ඔව් කරේ ඔකේ එච්චරයි එච්චරයි. ඉතින් අලුතෙන් මොකක්වත් කරන්න දෙයක් නැහැ. හිත දිහා විතර බොහොම මුර්ධු විදිහට බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ දරදඬු කරලා බලන්නත් එපා. හිතට කැමති විදිහකට හැසිරෙන්න දීලා බලන් ඉන්නවා. එතකොට හුඟක් වෙලාවට හිත සමාධිමත් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ හිත ගිහිලා ආයි කොහේ හරි නිකන් අරමුණකට හේතු වෙනවා. මේ සමාධිය කියන එක දැන් මම කලිනුත් මතක් කළා මුල් අවස්ථාවේදී විතරයි මේ අරමුණක් මූලික කරගත්ත අරමුණකට පටු වෙච්ච සමාධියක් ප්‍රයෝජනවත් වෙන්නේ. පස්සේ විපස්සනාව එහාට යන්න ඒක බාධාවක් වෙනවා. ඒ තුලින් යම් ආතතියක් ගොඩ නැගෙනවා. දැන් අරමුණු අතහැරිච්ච සමාධියක් තමයි ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ. අරමුණු ඇසුරෙන් තොර අරමුණු උපාදාන නොකරන හිතේ කිසිම වැටකොටු මායින් මොකක්වත් නැති ඔන්න ඒ தත්ත්වය තමයි ඊට පස්සේ දිනු කරන්න උත්සාහන්ත වෙන්න තියෙන්නේ.
හිත දිහා බලන් හිටියනම් හරියට
සානස්ස තමයි පරියන්ක කරනකොට නැත්තම් අර සමාධියට යනවා හිතේ සමාරක් අනිවාර්යයෙන්ම ඒ සමාධියට යන එක වළක්වන්න. හිත නිකන් මොකක් හරි අස්සකට ගිහිල්ලා ඉන්නවා වගේ හිර වෙච්ච ගතියක් වගේ පටු වෙච්ච ගතියක් ඉන්නවා වගේ තේනවනම් ඒක ප්‍රයෝජනවත් නැහැ. හිතේ හැබැයි නිකන් සක්මන හොඳයි. හිතේ නිකන් විවෘත භාවයක් තියෙනවා. කිසිම ආතතියක් නැත්තම් හිතේ නිකන් ප්‍රසන්න බවක් තියෙනවා. පැහැදිලි බවක් තියෙනවා. සරල බවක් තියෙනවා. සතිය හොඳට තියෙනවා. අන්න ඒ தත්ත්වය වඩා සුදුසි. හොඳයි. හොඳයි.
ඊළඟ පැනේ මහේෂ ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන්
වහන්ස. මම මේ මගේ එක්ස්පීරියන්ස් එකක් කියන්න ස්වාමීන් වහන්ස මට එකෙන් ඉස්සරහට කමටහනක් බලාපොරොත්තු වෙනවා. මේ දැන් පාරියන්කේ මං කිව්වත් අතු මනසිකාරයට ඇත්තටම වාඩි වෙච්ච ගමන්ම වගේ මට දැනෙනවා. ඊට පස්සේ මං කියන්නේ හරිම පොඩි කාලයක දැනෙන කියන්නේ සතියක් විතර තිස්සේ ඉඳලා මේ යනවා නිකන් ඩාක් අර තද කරුවලේ ඇස් දෙක අරන් ඉන්නකොට පේනවා වගේ කළු පාට විතරයි දැන් මට පේන්නේ. ඒක මං ඉන්නවා එහෙම ඉන්නකොට දැන් සිතුවිලිත් නැහැ අරමුණක් නැහැ දැන් අත්මාසිකාරය අතරම නැති වෙලා යනවා. ඊට පස්සේ ඉතින් මං ඉන්නකොට ඉතින් නිකන් අර පොඩි නිකන් බබල්ස් වගේ එනවා නිකන් නිල් පාට එනවා. ඊට පස්සේ ඒක ෂේප් එකක් නැහැ ඒක ෂේප් වලින් එනවා නිකන් බැලුම් බෝලයක් වගේ ඇවිල්ලා ඇදවිලි ඇවිල්ලා ඒක නැති වෙනවා. ඊට පස්සේ ඔන්න නිකන් කහපාට ලයිට් යෙලෝ වගේ එනවා. ඊගාවට කොළපාට එහෙම ඒක පාට වල තුන තමයි මට මතක. ඉතින් මම මතක තියාගන්න එච්චරම ට්‍රයි කරන්නේ පස්සේ පස්සේ මම මතක තියාගෙන මේ ස්වාමීන් වහන්සේට කියන්න ඕනේ කියලා. ඉතින් එහෙම එනවා යනවා. ඉතින් බලාගෙන ඉන්නවා. ඉන්නකොට ඊට පස්සේ ආපහු සමහර වෙලාවට බැක් ටු යනවා මං ධාතු මනසිකාරයට. මම නිකම්ම යනවා ඕනකම් ඉන්නේ මේ. ඉතින් ගියාම පස්සේ ඒක දිහා බලන් ඉන්නවා. ඊගාවට ආපහු යනවා ආපහු තරුවල වෙනවා. ඊට පස්සේ අර විදියටම අර රිපීට් වෙනවා පාටවත්. ඊට පස්සේ එක සැරේට ආපහු නිකන් ප්‍රශ්නයක් දැනෙනවා ලොකු ප්‍රශ්නයක්. දැන් මේ තස්සු සීදලින් අපි ඇඳගෙන ඉන්න හින්දා ජැකට් එකක් උඩට තවත් රස්නේ වැඩි. ඉතින් මං ඉරියව මාරු කරන්න මං කැමති නැහැ මේ එක ජැකට් එකක් අලවන්නවත්. මං එහෙම ඉන්නවා. ඉන්නකොට මට දාඩිය දාන්නත් වගේ මට දැනෙනවා. ඊට පස්සේ ආපහු ඒකොන්න පොඩ්ඩක් විතර කූල් ඩවුන් රස්නේ අඩු වෙනවා. ඊට පස්සේ ඔය ඕක තමයි සයිකල් එක. ඉතින් ඔහොම යනවා. ඔය සයිකල් එක මුලින් ඉඳන් අගාගෙන රවුමට යනවා. ගිහිල්ලා ඊට පස්සේ මගේ වෙලාව ඉවරයි කියලා මට මේ කලම් එක තියෙනවනේ ඒකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ මං නවත්තනවා. ඔතන දැන් මං කීප දවසක් මට ඔච්චරම තමයි. මං දැන් බලාගෙන ඉතියා දැන් ඊළඟට මං මොකක්ද ඊළඟ ස්ටේජ් එක කියලා. එහෙම තමයි ඉතින් යන්නේ ස්වාමීන් වහන්සේ.
මේ එක තමයි මගේ ප්‍රශ්නේ. ඔව් නෑ ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ ඔය වගේ සයිකල්ස් ගණනාවක් පසු කරන්න තමයි අපිට තියෙන්නේ. දැන් ඇත්තටම දැන් එක එක්කෙනාට එක එක විදිහයි වෙන්නේ. දැන් අපි හැමෝටම ඕක ওই විදිහටම වෙනවා කියන්න බෑ. ඇතම් කෙනෙක් ධාතු බන්නසිකාරය මුල් කරගෙන ඒකේ යම්කිසි වෙලාවක් හිත හැසිරෙනවා. ඊට පස්සේ ඒ ටික අතහැරලා දාලා හිත ආයෙත් විවේක වෙනවා. ඒ විවේකය අපිට තේරෙන්නේ නිකන් කලවරට වුණා වගේ. නැත්තම් දැන් එතෙන්දී මොකක්වත් නැහැ. ධාතු ලක්ෂණයක් දැනෙන්නෙත් නැහැ. වේදනාවක් ලොකුවට දැනෙන්නෙත් නැහැ. හිතේ අරමුණක් ඇත්තෙත් නැහැ. හිතේ සිතුවිල්ලක්වත් නැහැ. කලවරයි. ඊපස්සේ අන්න ආයෙත් ගිහිල්ලා මොන හරි ධාතු ලක්ෂණයක් දැනෙනවා. හිත ලක්ුණුසුමක් කියන්නේ ධාතුන්ගේම ලක්ෂණයක්. ඉතින් ඒවත් ඔන්න දැනෙනවා. ඊටසේ අන්න ආයෙත් ඒ සයිකල් එකේ වුණාම ආයෙත් අන්න හිත විවේක වෙනවා. ආයෙත් ඔන්න අඳුරක් විතරයි තියෙන්නේ. මොකක්වත් නැහැ. මොකක්වත් ග්‍රහණය කිරීමක් මොකක්වත් නැහැ. ආයෙත් ඔන්න ධාතු වෙනවා. ඒ වගේ සයිකල්ස් ගණනාවක් යනවා. තවත් කෙනෙක්ගේ ඔන්න හිතේ සිතුවිලි ටිකක් එනවා. මේ සිතුවිලි ටික දැනුවත් වෙන්න ඊටසේ ඒ ටික නැති වෙලා යනවා. ඡය වෙලා යනවා. ඊටසේ ආයෙත් හිත විවේක වෙනවා. ආයෙත් හිතේ මොකක්වත් නැහැ. ආයෙත් ඔන්න හිතේ සිතුවිලි ටිකක් එනවා. ආයෙත් ඒක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්නකොට ඔන්න ඒ ටික ආයෙ නිකන් හිස්සලා යනවා. ආයෙත් ඔන්න හිත විවේක වෙනවා. අඳුරක් වගේ තියෙනවා. ආයෙත් සිතුවිලි ගොඩක් එනවා. ඉතින් ඔය වගේ අර මේ එක එක අවස්ථාවලදී ඔන්න ඔය වගේ චක්‍ර රාශියක් ක්‍රියාත්මක වෙනවා. මේ කිසි වරදක් නැහැ ඉතින්. ඉතින් අපිට මෙතෙන්දී අලුතෙන් යමක් කළ යුතුයි කියලාට වඩා ඒ වෙන දේ බාර ගන්න තමයි තියෙන්නේ. වෙන දේ තේරුම් ගනිමින් බාර ගනිමින් මෙතන හේතු බල දහමක් තියෙන්නේ. හිත ඒ වයින් නිදහස් කර ගනිමින් යන්න ඉඩ දෙන්නේ නැහැ තියෙන්නේ. අපිට ඊළඟට වෙන්න ඕනේ මෙන්න මෙහෙම කියලා අපි විශේෂයෙන් කළ යුතු දෙයක් නැහැ. හිත පොඩ පොඩ විවේකයට බර වෙන එකේ වැරද්දක් නැහැ. මොකද ඉතින් හිතේ මේ තියෙන කුණුගඩුනේ මේ අයින් වෙන්නේ. එයා තුල යම්සි ප්‍රඥාවක් වැඩෙනවා, උපාදාන පොඩක් අඩු වෙනවා, තණ්හාව ටිකක් ක්ෂය වෙනවා, විද්‍යාව පැත්තෙන් ටිකක් වැඩෙනවා. ඔන්න ඔය වගේ කාරණා ටිකක්. දැන් අද අපි කතා කරපු බොජ්ජංග ධර්ම පැත්තෙන් කියනවා නම් ඒ බොජ්ජංග ධර්ම වල යම්සි වර්ධනයක් තමයි ඉතින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක සිද්ධ වෙන්න නම් අපි යම්කිසි සිද්ධියක් හරහා යන්න ඕනේ. ඉතින් ඒ සිදුවීම් ටික අන්නේ චක්‍රය තමයි ඉතින් කරකෙන්නේ.
හොඳයි ස්වාමීන් වහන්සේ. ඒකයි අනිත් එක දැන් ඔය මොනා හරි කරන්න හිතුවම දැන් එනවනේ එක එක විදිහ ඩියාස්. මම මේක කරන්න ඕන මේක කරන්න සාපෝ ඉතින් ඒක පැටලෙන්නද යන්නේ.
ඔව්.
මොකටද ඒක පටලව ගන්නෙ මේ මෙච්චර කූල් එකේ ඉතිහාසයේ හිත දිහා බලාගෙන ඉන්න පුළුවන් එකේ.
ඔව්.
ඒකට පැටලෙනවද කියලා ඉතින් මොන හිතනවා නෑ ඒක උදාරයි. ඕනේ.
ඔව්.
ඒ වගේ හිතෙනවා. ඉතින්
තමන්
වෙතට පාඩුවක් නැහැ. මට එක වෙලාවකට අපොබලොම් හිතනවා මේ පොඩි සතුටකුත් වෙනවා. ඒ කියන්නේ ඒකත් අල්ලගත්තේ නැහනේ. නැත්නම් ඒ වෙලෙත් මගේ බාස්කට් එකේ කියන්නේ.
ඔව්.
කියලා හිතෙනවා.
හරි. ඒක තමයි. දැන් එතෙන්දී ඇත්තටම අපි මේ මැද්දේ ඉඳලා බලන්න ඕනේ යම්සි කටයුත්තක් තමන් වෙතටම පැමිණලා තියෙනවා නම් අපි එතෙන්දී ඒක පැහැර හරින්න ඕම නැත්නම්. හැබැයි අපි අනුන්ගේ වැඩ උදුරගෙන මගේ වැඩ කරගන්න යන්න ඕම නැත්නම් ඔන්නෝ දෙකේ සමබරතාවය තමයි පවත්වන්න තියෙන්නේ. අපි වෙතට යම්සි වැඩක් පැවරුණාම ඒක තමන්ට තේරෙනවා නම් මේකට මේ වෙලාවේදී මටමයි කරන්න වෙලා තියෙන්නේ. මේකේ පැනලා ගිහිල්ලා තේරුමක් නැහැ. මේ වැඩේ මට කරන්න වෙනවා. එතකොට ඉතින් අපි මුළු හදින් කරනවා. ඒත් ඉතින් ලොකුවට මේ කීර්තිය ප්‍රශංසාවක් බලාගෙන නෙමෙයි ඉතින් කළ යුතු නිසා ඉතින් මේ වැඩේ කරනවා සාර්ථකව. හැබැයි ඉතින් දැන් ඔන්න හිත විවේකයෙන් ඉන්නවා. ඊට පස්සේ ඉතින් හිතෙන් යෝජනා එන්න පුළුවන් අර කරන්න මේක කරන්න කියලා යෝජනා එන්න පුළුවන්. එතෙන්දී අපි පැනලා දෙන්න යන්නේ නැහැ. මොකද තාම වැඩේ ආවේ නැහැ අපි ගාවට. ඉතින් අන්නේ වගේ පැත්තක් තමයි දිනු කරන්න වෙන්නේ. මොකද විවේකය කියන එක අත්‍යවශ්‍ය වෙනවා. මොකද තමන් අතෝරක් නැතුව වැඩ පටලව ගන්න ගියොත් විවේකයට බාධායි. අර හිතේ සංසිඳීමට බාධායි. ඒ කියන්නේ වැඩ කරන්නත් ඕනේ වැඩ කිරීම හරහායි පිරිසුදු බවක් ඇති වෙන්නේ. අපේ කෙලෙස් හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ. හැබැයි ප්‍රමාණය දැනගෙන යන්න ඕනේ. තමන්ගේ සමබරතාවයට ගැළපෙන මට්ටමින් වැඩ කරන්නයි තියෙන්නේ. හිතන්න අතෝරක් නැතුව වැඩ පවරගෙන කෙලවරක් නැති වැඩ ගොඩක හිර වෙලා ඉන්නව නම් එතකොට හිතේ සමබරතාවය බිඳෙන්න පුළුවන්. හැබැයි කිසිම වැඩක් නොකර පැමිණෙන වැඩෙත් ප්‍රතික්ෂේප කළා ඉඳීම තුලත් ඒකෙත් ලොකු ගමනක් නැහැ. මොකද එතෙන්දී අපි නිකන් අර අපේ යුතුයකම ඉෂ්ට කරෙන්නෙත් නැහැ. වැඩ කිරීම හරහා අපිට ඉගෙන ගන්න තියෙන අවකාශයත් අපිට අහිමි වෙනවා. වැඩ කිරීම හරහා හිතේ පහළ වෙන්න තීත කෙලස් ප්‍රමාණයක් අපිට ඒ එතනින් යම්සි යමක් ඉගෙන ගන්න තිබුණා නම් ඒකත් අපිට අහිමි වෙනවා. ඉතින් ඔන්න වගේ කීපයක් තියෙනවා. ඒ නිසා මේකේ වාසිය අවාසිය දෙකම බලලා අවස්ථානුකූලව තීරණයක් ගන්න තමයි තියෙන්නේ. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙමනම් අදත් අපි පැය දෙකකුත් විනාඩි 15ක වගේ කාලයක් ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. ඒ වගේම සුළු වෙලාවක් අපි භවනාවේ යෙදුණා. ඉතින් අපි මේ අන්දමින් රැස් කරගත් ආශීර්වාදම කුසල් සිළු දෙවියන් ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.